後半
එනම් පටන් ගමුනේ. හරි. එමුනම් මේ කිං ශබ්දයේ ආභවතාවක් අපි මතක් කරගමු. මේකෙන් කොහොමද මේකේ යෙදීම වෙන්නේ කියන එක. දැන් ප්‍රශ්නයක් අහද්දි මේ කිං ශබ්දයේ ඒක වර්ණකෙදි පොඩ්ඩක් වෙනස් වෙනවා. කිං කියලා කෙලවරට බිඳුව තිබුණාට. දැන් අපි ප්‍රථමාවිදි ප්‍රථමා විභක්තියේදී උක කෝකේ කියලා තමයි ඒක වචන බහුවචන වල යෙදෙන්නේ. එතකොට අපි ප්‍රථමාවි එහෙම නැත්නම් උක්ත පදය වාක්‍යයක උක්ත කත්‍රෝනි උක්ත කත්‍රෝ පදය උත්තරේ විදියට ගන්න ඕන නම් අපිට අපි කෝ කියන පදේ ඒකවචනයේදී නම් කෝ කියන පදේ තමයි ප්‍රශ්න විදියට දාන්නේ බහුවචනයේදී නම් කේ කියන එක අහන්න දාන්නේ අපි හිතමු දැන් මෙතන පිරිසක් ඉන්නවනේ එතකොට මේ අය කියන අර්ථය අපි පාලියෙන් කියන්නේ ඉමේ ඉම ශබ්දයෙන් ඉම කියන එකේ තේරුම මේ කියන එක. එතකොට ඒකත් වර්ණගිල්ල තියෙනවා. ඉම ශබ්දය ඊට පොඩ්ඩක් කලින් ඇති. අයන් ඉමේ ඉමන් ඉමේ ඔය විදිහට වර්ණගෙනවා. තියෙනවද? එතකොට පුල්ලිංගයේදී පුරුෂලිංගයේදී ඔක වර්ණගෙන්නේ අයන් ඉමේ කියලා. අයන් කියන එකේ තේරුම මේ පුරුෂයා. පුරුෂ කියන්නේ පුරුෂ කෙනෙක් ගැනයි කියවෙන්නේ මෙතේ මේ කියන එකයි තේරුම. ඉමේ කියන එකේ තේරුම මෞහු තේරුණානි. එතකොට ඒක ඒකවචන බහුවචනවල අයන් ඉමේ කියලා යෙදෙනවා. අපි ප්‍රශ්නයක් අහන්න ඕන මේ කවුද එක්කෙනෙක් ගැන. මේ කවුද? එතකොට පද දෙකම අපි දාන්න ඕන ප්‍රථමාවෙන්. කෝ අයන් කියලායි අපි ප්‍රශ්නේ අහන්නේ. කෝ අයන් සාමාන්‍ය පාලි භාෂාවේ ප්‍රශ්න පදේ බොහෝ විට මුලට යෙදෙනවා. වෙන තැනක යෙදෙන්නත් පුළුවන්. කෝ අයන් සිංහලට පරිවර්තනය කරොත් කවරෙක්ද මේ? කවුද මේ කියන එක තමයි අර්ථය. කවුද මේ? එතකොට මම අහනවා මේ ආයස්මව කියනවා. කෝ අයන්. එතකොට ආයස්මුල්ලා කොහොමද උත්තර දෙන්න ඕන? අයන් කියලා උත්තරේ කියලා නම කියන්න ඕන. කෙලවරට ඕ කාර්යයක් හෝ ඒ නම වර්ණගෙන විදිය අනුව ප්‍රමේයස්මගේ නම නම් ගෝතම නන්දෝ කියලා. එතකොට නන්ද කියලා අකාරයෙන් තියෙන නිසා බුද්ධ ශබ්දේ වගේ වර්ණ ගලා උත්තර දෙන්න ඕන. අයන් ගෝතම නන්දෝ. මේ ගෝතම නන්ද. ඒ විදිහටයි උත්තර දෙන්න ඕන. පැහැදිලි නේ? එතකොට කෝ අයන් කියලා කෙනෙක්ව නම් කරලා කිව්වොත් ඒ විදිහට උත්තර දෙන්නේ. එතකොට පිරිසක් ගැන කියනවා නම් කෝ ඉමේ කෝ ඉමේ කෝ නෙවෙයි කේ ඉමේ බහුවචන නිසා ප්‍රශ්න පදෙත් බහුවචනෙට යනවා කේ ඉමේ කේ ඉමේ එතකොට මෝහු කවරහුද මේ කවුද මේ අය කවරහුද කියලයි ප්‍රශ්නේ
ඉන්නේ
සිස්සා වෙන්න ඕනේ වෙනවා ඉමේ සමනා කියලා කියන්නේ ඉමේ සිස්සා කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒකත් බහුවචනෙන් එන්න ඕනේ. ඉමේ පදේ කොහොමත් ඒ විදිහටමයි යන්නේ. එතකොට ඉමේ සිස්සා ඒ විදිහට උත්තර දෙන්න ඕනේ. පැහැදිලි නේද? එතකොට අපි එහෙනම්
මේ කවරහුද එහෙම
ඔව් ඒකම තමයි. එතකොට විනේ විසුද්ධියස් මට ලියන්න පුළුවන් වේද? මම ප්‍රශ්න වාක්‍යයක් කියන්න ආයෙත් මම ලියන්න.
මේ කවුද කියලා
අහන්නේ මොකද්ද
මේ කවුද කියන්නේ
එකම තමයි මේ කවුද නෑ දෙකම එකයි
අයන් කෝ කියලා අහන්නේ
පාලිය එහෙම යෙදෙනවා අඩුයි ඒ නිසා මිසක් ඒකම තමයි උත්තරේ කියන්නේ අපි දෙපැත්ත මාරු කරලා කිව්වත් පාලියේදීත් වචන මාරු කරලා දේශනාවේ තියෙනවා ඒක නිසා උක්ත පදේ මුලින්ම එන්න ඕන කියලා එහෙම කතාවක් නෑ දැන් සිංහලයේදී නම් අපිට හුරු තියෙන්නේ මේ විදිහටමනේ හැබැයි පාලි භාෂාවේදී එහෙමම නැහැ. වාක්‍යයක් ගත්තම දැන් දකින්න ඇති ගාථා එහෙම කියද්දී මම ඒ පද මාරු කරලා අරංක දාලා මෙයා කලේ. එතකොට ඒ පිළිවෙලටම තියෙන්නේ අර්ථ කියද්දී අපි ගලපලා ගන්න ඕන. හරි. අපි ගහක් ගැන කියන්න යන්නේ. අපි කියනවා මේ ගහක්, මෙය ගහක්. කොහොමද එතකොට අපි ඔක ලියන්නේ? මෙය ගහක්.
අයං
රුක්කෝ. අයං රුක්කෝ කියලායි අපි කියන්න ඕන. මෙය ගසක්, ගසකි කියලා කිව්වනම් ඒත් හරි. එතකොට අපි ඔබ ප්‍රශ්නයක් විදියට අහනවා නම් මේ මොකක්ද කියලා අපි ගහ පෙන්නලා අහනවා. කොහොමද අහන්නේ?
කෝ අයං.
පැහැදිලිනේ? නැහැ. රුක්ක පදේ දැන් ඒ කතාව මතක තියාගන්න ඕනේ හැමෝම. කලනොත් මං කිව්වා පාලි භාෂාවේදී මේ ලිංග ભેදයේදී සිංහලයේදී තමයි පණ තියෙන හැම පුරුෂයෙක්ම පුල්ලිංගයි. පණ තියෙන හැම ගෑනු කෙනෙක්ම ස්ත්‍රීලිංගයි. පණ නැති හැම දෙයක්ම නපුංසක ලිංගයි. ওই විදිහේදීමක් මේ සිංහලයේදී තියෙන්නේ. හැබැයි පාලි භාෂාවේ එහෙම නැහැ. පාලි භාෂාවේ වචනයේ උච්චාරණය අනුව තමයි ලිංග ભેදය තියෙන්නේ. ඇතැම් විටක එකම අර්ථය තියෙන පදේට පුල්ලිංග පදයකුත් තියෙනවා. ශ්‍රීලිංග පදේකුත් තියෙන උදාහරණයක් ගලට පබ්බත කියලා කියනවා. ඒක පුල්ලිංගයි. ගල කියන්නේ නපුංසක ලිංග පදයක්නේ. දැන් එතකොට පබ්බත කියන එක පබ්බතෝ කියලයි ඒක වචනේදී වර්ණ කියන්නේ. එතකොට පුල්ලිංගයි. පැහැදිලිද? ඒ වගේම ගලටම තව කියන නම තමයි සිලා කියලා කියන්නේ. ඒක ශ්‍රීලිංගයි. සිලා. එතකොට සිංහලයේදී නම් ওই දෙක ඕක නපුංසක ලිංග පදයක්. එතකොට මතක තියාගන්න තියෙන්නේ පාලි භාෂාවේදී පණ තියෙන පිරිමි අය බොහෝ සෙයින්ම පුල්ලිංග පද. පණ තියෙන පිරිමි අය. පණ තියෙන ස්ත්‍රී නම් බොහෝ සෙයින්ම ස්ත්‍රීලිංගයි. හැබැයි අනිවාර්යමත් නෙවෙයි වෙනස් වෙන තැන් මම කීපයක් කියන්න. බොහොම අතලොස්සක් තියෙනවා එහෙම නොවන අවස්ථා. එතකොට නපුංසක ලිංග පද අතරින් ඇතැම් මේවා තියෙනවා පුල්ලිංගව වර්ණගෙන, ඇතැම් මේවා තියෙනවා ශ්‍රීලිංගව වර්ණගෙන, ඇතැම් මේවා නපුංසක ලිංගව වර්ණගෙන. එතකොට නපුංසක ලිංගයේදී තමයි අර බෙදීම වෙලා තියෙන්නේ පාලි භාෂාවේදී. දැන් පුල්ලිංග පද වෙන විදියට ශ්‍රීලිංගව වර්ණගෙන අවස්ථාවක් තියෙනවා. දේවෝ ඒව දේවතා කියලා පදයක් හැදෙනවා. එතකොට දෙවියාටම තමයි දේවතා කියලත් කියන්නේ. හැබැයි දේවතා කියන පදේ වර්ණගෙන්නේ ශ්‍රීලිංග විදියට. දේවතා දේවතා දේවතායෝ ඒ විදිහට කන්‍යා ශබ්දේ වගේ අර්ථය. හැබැයි දේවතා දිව්‍යංගනාව නෙවෙයි. එහෙමනම් දේවතාවි දේවතා කියන එකේ අර්ථය දෙවියමයි. දේවෝ ඒව දේවතා කියලා පදේ විස්තර කරන්නේ. එතකොට ඔක අනිත් පැත්ත වෙන අවස්ථාවත් කලාතුරකින් තියෙනවා. ස්ත්‍රියට කියන නමක් තමයි මාතුගාම කියලා කියන්නේ. බොහෝ ගොඩක් සූත්‍රවල තියෙනවා අහුවෙලා ඇති නේද? මේ වගේ අංගවලින් සමන්වාගත මාගම මේ මේ විදිහේ தত্ত্বවලටපත් වෙනවා එහෙම කියලා දේශනා කරලා තියෙනවා. මාතුගාම පදේ පුල්ලිංග විදිහට වර්ණගෙන්නේ. කියවෙන්නේ හැබැයි ස්ත්‍රියක්. ඒ වගේ පද කීපයක් තියෙනවා. බොහොම කීපයක්. එහෙම නැත්තම් බහුල වශයෙන්ම බොහෝ සෙයින්ම පණ තියෙන පිරිමි අය පුල්ලිංගයි, පණ තියෙන ගැහැණු අය ශ්‍රීලිංගයි. නපුංසක ලිංග පද අතරින් ඇතැම් මේවා පුල්ලිංගයි, ඇතැම් මේවා ශ්‍රීලිංගයි, ඇතැම් මේවා නපුංසක ලිංගයි. එහෙම මතක තියාගත්තාම හරි. පොඩ්ඩක් ඒක භාවිතයත් එක්ක තමයි හුරු වෙන්න ඕනේ. දැන් අපි බුද්ධ දේශනාව පරිහරණය කරනවා නම් අපි දේශනාව ටිකක් කියවලා බලනවා නම් අන්න ඒ තැන්වල මේ ටික අහුවෙනවා. ඒ ටික අපිට ටිකක් කරගෙන යද්දී ඒ ටික තේරෙනවා. හරි.
නපුංසක ලිංග තාමිනාද වැඩිපුර මේව නපුංසක ලිංගයි.
නපුංසක ලිංගේ වගේ ඔව් ප්‍රමාණිතින් මම එහෙම ගණන් නාම පද ඔක්කොම බලන්න.
පුරුෂයෙක්ගේ වගේ වැඩිපුර පුරුෂයෙක්
ඉන්නේ. ඔව් ඔව්. අරකේ එහෙම
කියනවා.
ඔව් කියන්න මම එහෙම බලලා නැහැ. හරි. එතකොට අපි තව අර වාක්‍ය ලියමුද බලන්න එහෙනම්. එතකොට කියන්නේ ඉස්සල්ලා ලියනවා මේ මොකක්ද? පාලියෙන් දිවුණා නැහැ. සිංහලෙන් දිවුණා. මේ
මොකක්ද?
ගහක් ගැන මේ අහන්නේ.
මේක
එහෙමද?
නෑ. කොයි?
කවන්නේ මුලින් ලියන්න ඉඩක් නැති. එතකොට ප්‍රශ්න ලග්නක් දාන්න ඕනේ. හරි. දැන් උතන ඔක ප්‍රශ්නයක් කියලා අපි අඳුනගන්නේ මේ කිං ශබ්දයේ පදයක් තියෙන නිසායි. හරි. ඊට පස්සේ උත්තරේ ලියන්න ඉස්සරහ. මේ ගසක්. හරි. එතකොට දැන් ඔය අකාරාන්ත શબ્දයක්නේ ගසක් කියලා කිව්වි. එතකොට අපි මේ ගසක් නෙවෙයි මේ ගින්නක් කියලා අපි කියනවා නම් කොහොමද කියන්නේ? දැන් මේ ගින්නක් අයන් කියන්නේ
අග්ගි
අග්ගි අයන් අග්ගි. මොකද පුල්ලිංගනි ඒ පදෙත් පුල්ලිංග පදයක්මයි. ඒ නිසා අයන් කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේ ප්‍රථම පදේ නිසා ඉතින් අග්ගි කියලා ඒ විදිහටම තියෙනවා. අයන් අග්ගි. මෙය ගින්නක්. පැහැදිලිනේ. මොකද ගින්නද? ඒ බුද්ධ දේශනාවේ එක වර්ණගිලා දැන් මේ ලිංග ભેදය තියලා තියෙන්නේ. දැන් ඒ ලිංග කියන වචනයෙන් හිතන්න එපා. ලිංග කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද? ඒ කියන්නේ මේ ස්වභාවය ප්‍රකට කරනවා කියන අර්ථයෙන් තමයි ලිංග කියලා කියන්නේ. එතකොට මේ නිරුක්තිය ආදියක් තියෙනවා. ඒවා අපි පස්සේ දැනගමු. එතකොට යමක ස්වභාවය ප්‍රකට කරන නිසා තමයි ලිංගය කියලා කියන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේ ශරීරාවයවයක් හෝ එහෙම මොකුත් නෙවෙයි මේ ලිංගය කියලා එකකින් කියන්නේ. පැහැදිලි නේද? එතකොට එහෙමනම් නපුංසක ලිංග කියපුවාම කොහොමද අඳුරගන්නේ? දැන් ගහකට අපි කියනවා නපුංසක ලිංගයි කියලා. කොහොමද අඳුරගන්නේ? ඒකේ දැන් ඒකෙදි කියන්නේ පුරුෂ රූ ස්වභාව හෝ ස්ත්‍රී ස්වභාව නැති නිසා නපුංසක ලිංග කියනවා කියන්නේ. පැහැදිලි නේද? එතකොට කෙටියෙන් මතක තියාගන්න තික් කියන්නේ මෙතනදී ලිංග කියන එකෙන් අදහස් වෙන්නේ දැන් කෙනෙකුගේ උදාහරණයක් විදියට ඔන්න පුරුෂයෝන් අඳුනා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔන්න උගුර ටිකක් කටහඬ රළුයි. එතකොට ඒකත් පුරුෂයාව හඳුනා ගන්න තියෙන එක ක්‍රමයක්. එතකොට මේ දේවල් වලට තමයි පොදුයි කියන්නේ. හරි, අපි ඒක අමතර කතාවක් කිව්වේ. දැන් ඔය නාමපද සම්බන්ධව වචනයක ලිංග ભેදය අපි කතා කරද්දී මේ භාෂාවකදී ඒ සමාන පද වර්ණගින ක්‍රමයන් දේශනාවේ යෙදිලා තියෙන ආකාරය අනුව තමයි මේවා ලිංග ભેදයක් කියලා වෙන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරේ නෑ මේ අග්ගි කියන්නේ පුල්ලිංග පදයක්. එහෙම එකක් නෑ. තේරුණා නේද? එතකොට මේ අග්ගි කියන ශබ්දය යෙදිලා තියෙන්නේ දැන් මුනි, ගිරි ඒ වගේ පදත් එක්ක එකම විදියට තමයි බුද්ධ දේශනාවේ යෙදිලා තියෙන්නේ මේ පද කාණ්ඩයක් එකට. එක ක්‍රමයකට තමයි වර්ණකෙ තියෙන්නේ. පැහැදිලි නේද? ඒ නිසා මේ කාණ්ඩයම එක කොටසක් විදියට වෙන් කළා. ඊට පස්සේ තව කඤ්ඤා කියන ශබ්දේ වගේම ඊට සමානව පඤ්ඤා, සද්ධා ඒ වගේ පද වර්ණගෙනවා බුද්ධ දේශනාවේ. එතකොට මේ කාණ්ඩේ වෙනම ගොඩකට වෙන් කළා. කොහොම වෙන් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ ඔක්කොටම පොදු න්‍යායන් ටිකක් ගොඩනගනද මේවා යෙදෙන ආකාරය පැහැදිලිව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට රීති ටිකක් ව්‍යාකරණ රීති ටිකක් ගොඩනගන්න ඕන නිසා තමයි මේ විදියට වෙන්කලි. එහෙම නැත්නම් ඉතින් දැන් හැමතැනම විසිරලා තියෙනවා මේක මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ටික පැහැදිලි කරන්න එපාය. දැන් ව්‍යාකරණ රීති ගොඩනගුනේ පස්සේනේ ඒ ටික ඒ පහසුවෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට උගන්වන්න ඕන නිසා තමයි මේ විදියට කොටස් වලට වෙන් කරේ. පැහැදිලිනේ? එහෙම නැතුව ගින්දරේ එහෙම අපිට පිටින් බලලා මේක මොකද්ද කියලා එහෙම හොයන්න බෑ. යන්නේ ඉවර වෙන හැම එකක්ම ඉතින් එහෙම අපිට ස්ත්‍රීලිංග කියලා එහෙම හිතෙන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. තේරුණා නේද? සිංහලයේ දවට දැන් පිරිමියයි ගණන් නැද්ද යන්නේ ඉවර වෙන. ඈ තිය ගොඩක් තියෙනවා. එහෙමම කියන්න බෑ. දැන් කියන්නේ ඇත්තටම දැන් මේ වචනික කෙලවර නිසා ඒකේ ලිංග ભેදේ වෙනස් වෙන්නේ නැහැ. දැන් යන්නේ ඉවර වෙන ශ්‍රී ලිංග පදත් වෙනම තියෙනවා. ඒ ටික අපි ඉස්සරහට කතා කරමු. ඒකට තේරෙයි. ඒක නිසා දැන් වචනේ කෙලවර නෙවෙයි කෙලවර හෝ එහෙම නැත්නම් මේකේ වචනේ අර්ථය හෝ නෙවෙයි ඒ වචනයේ වර්ණගීම අනුව තමයි ඒ පුරුෂ ભેද ලිංග ભેදයට බෙදලා තියෙන්නේ. පැතිලිනේ. එතකොට මතක තියාගන්න තියෙන්නේ ඒ වචනවල රූප බුද්ධ දේශනාවේදී යෙදිලා තියෙන විවිධ ආකාර අනුව ඒවා කොටස් වලට බෙදලා තියෙනවා. ලිංගානු පැහැදිලිනේ නේද? හරි. එහෙනම් අපි ඒකත් ලියමු. මේ ගින්නක් එහා පැත්තෙන් ඕකෙම බහුවචනෙත් ලියන්නකො. මේ ඔව් එහා පැත්තේ. මේ මොනවාද? එතකොට කේ ඉමේ ඒකේ තේරුමත් අපි දෙමු. ඕකට අදාළව. එතකොට ඉමේ රුක්ඛා. හැමෝම උත්තර දෙනවා නම් හොඳයි නේද? පුළුවන් විදියට. ඉමේ රුක්ඛා.
කේ කියන එක මොනවද කියලා අපිට ඇහිලා?
පුළුවන්. එතකොට අපි ඕකෙම බහුවචනෙට එනවා. බහුවචනේ මේකම ඊකාරාන්ත පදයට එනවා. කෝ අයන් කියන එක වෙනස් කරන්න ඕනේ නැහැ. එතකොට අපි මේ ගින්නක් කියලා දිනනවා. උත්තරේ විතරක් වෙනස් කරා.
මේ
ගින්නක්. අයන් අග්ගි. හරිනේ. එතකොට මේවා ගිනි. අපි ගිනි ගොඩවල් කීපයක් පෙන්නලා අපි අහනවා මේවා මොනවාද? එතකොට කොහොමද උත්තර දෙන්නේ? ප්‍රශ්නේ අහන්නේ කොහොමද? මේවා මොනවාද?
ඉමේ.
හා. අරකම තමයි ප්‍රශ්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. කේ ඉමේ ඒකමයි.
කේ.
එතකොට උත්තරේ පොඩ්ඩක් වෙනස් වෙනවා. කොහොමද? මේවා ගිනි ගොඩවල්. කොහොමද? අග්ගිද? ඒකේ බහුවචනේ. අග්ගි શબ્දේ බහුවචනේ.
අග්ගි.
කියන බලන්න. අරිචිතා.
අග්ගය.
හරි උත්තරේ දෙන්නේ මෙහෙම.
ඉමේ අග්ගය.
හා. අග්ගි කියන්නත් පුළුවන්. ඉමේ අග්ගි. එහෙම නැත්නම් ඉමේ අග්ගයෝ.
මේක නම උනේ
කොහොමද?
මේවා කියන්නේ.
අර වාස්තනික පොතේ සිංහලයේදී ඔක නපුංසක ලිංග පදයක්නේ. මොහු කියලා කියන්නේ නේ ගින්දරට අපි. සිංහලයේදී නපුංසක ලිංගයි. ඒ නිසා දැන් එහෙම ගැටලුවක් තියෙනවා. පාලි භාෂාවේ පුල්ලිංග පදය සිංහලයේ පරිවර්තනය වෙන්නේ නපුංසක ලිංගය. ඒක ගැටලුවක්. දැන් අපි ගින්දරට කියන මේක ගින්නක් කියලා කියද්දී අයන් අග්ගි කියලා කියනවා. සිංහලට පෙරලද්දී මෙතේ මේ ගින්නකි කියලා අපි කියන්නේ. තේරුණා නේද? මෙය කියලා කියන්නේ. මොකද සිංහලයේදී නපුංසක ලිංග කියලා සලකන නිසා ගින්දර. පැහැදිලි නේ නේද?
හරි.
පරිවර්තනය ගැන තේරුම් ගන්න. ඔව් ඒක ගැළපෙන විදිහට පරිවර්තනය කරන්න ඕනේ. හරි. අපි ඊළඟට ඊකාරාන්ත එක්කට උදාහරණයක් දෙමු. ඊකාරාන්ත. මොකද්ද හොඳ වචනයක්?
ඊකාරාන්ත.
ස්වාමීන් වහන්සේ එකක් කියමු බලන්න මොකක් හරි වචනයක්. වාක්‍යකුත් එක්කම. අයන් කියලා දාලා උත්තරයක් ඊකාරාන්ත පදයකින් බෝපැති කරන්න. මකේ
දීපී
එක ඊකාරාන්ත මං කිව්වා මේ ඔව් දණ්ඩී ශබ්දය වගේ චත්ති මාලි ඔය විදිහට තිබුණේ ගොඩක් ඔව් ගොඩක් ඔව් අපි කියමු මේ ධර්මවාදීෙක් මෙතේ මේ ධර්මවාදීෙක් කොහොමද කියන්නේ මෙතේ මේ ධර්මවාදීෙක්
අයම් ධම්මවාදී
කොහොමද කියන්නේ මේ කෙනා පාපකාරියෙක් රතනානන්ද අයස්මා හයියෙන් කියන හරි අයම් පාපකාරී ඊකාරාන්ත පදේ පාපකාරී කියලා පදේ වර්ණගෙන්නේ එතකොට ප්‍රථම ඒක වචනෙට අපි උත්තරේ දෙන්නේ අයං පාපකාරී. පැහැදිලි නේද? ගෞතම නන්දස්ම ගැටලුවන්නේ. හරි. ඒකත් ලියන්න. ධම්මවාදී හරි කැමති එකක් ලියන්න.
මොනවාද
ඒකත් ඊකාරාන්ත. එතකොට බහුවචනේ ඒකම කොහොමද එන්න ඕන? ඒක අපි කවුද කියන්නේ? ජිනසිරියාස්ම කියමු බලන්න ඒකේ බහුවචනේ උත්තරේ. මෞහු ධර්මවාදී හුය.
මේ ධර්මවාදී.
කියන්න.
මේ ධර්මවාදී.
හා තව පදයක් තියෙනවද?
ධර්මවාදී නම්.
බලලා කියන්නේ බලන්න නැතුව. ඒවා බලන්න නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන ප්‍රථමාවවත් නේද? අඩුම. හා. අමාරු දෙවියන්ද? කමන්න නැද්ද?
නෑ කමන්න.
හරි. ධම්මවාදී කියලා එන්නත් පුළුවන්, වාදිනෝ කියලා එන්නත් පුළුවන්. හරි. අපි ඊට පස්සේ උකාරාන්ත පදයකට ලියමු. කෝ අයන් කියලා භික්ෂුවක්ව පෙන්නලා අහනවා. එතකොට කොහොමද උත්තරේ දෙන්න ඕන? රතනානන්ද අයස්මා. කෝ අයන් කියලා මම පෙන්නලා අහනවා ගෞතමනන්ද අයස්මාව. උත්තරේ දෙන්න ඕන කොහොමද? ගෞතමනන්ද අයස්මාවම කියන්න පුළුවන්ද? අපි මම ගෞතම වංශ අයස්මාව පෙන්නලා අහනවා. කොහොමද උත්තරේ දෙන්න ඕන? කෝ අයන්. දැන් භික්ෂුවක් කිය, මේ භික්ෂුවක් කියලා කියන්න ඕන. කොහොමද එතකොට උත්තරේ දෙන්න ඕන? භික්ෂුවක් ගැන කියවෙන උකාරාන්ත පදයකින්. වැරදුනට කමන්නේ කියන්න. භික්කුම තම. අයන් භික්කු. වැදෙන්නේ. තව පදයක් උකාරාන්ත පදයක්. මොකක් හරි පොත බලලා හරි කමන්නේ කියන්න උකාරාන්ත මහකෝ පදයක්. මීයක් නම් කියන්නේ කොහොමද? මීයාට. ඔව්. මී මූසික කියලා කියන එකට අකාරාන්තයි. තව පදයක් තියෙනවා උකාරාන්ත පදයක්.
ආකු.
ආකු. ඒ අපි අපි භික්ෂු කියන පදයෙන් භික්ෂුවක් කියන එක ගන්න කියන්නේ. මේ භික්ෂුවක්. අයන් භික්කු. මෝහු භික්ෂූ හුය කියන එක අපි කොහොමද කියන්නේ? ඒකේ පොඩි වෙනසක් තියෙනවා. බහුවචන පදේ පොඩි වෙනසක් තියෙනවා නේ. කොහොමද වර්ණය ගන්නේ? කවුද? පබෝදානන්ද අයස්ම. මෝහු භික්ෂූ හුය. ප්‍රශ්නය අහන්නේ කොහොමද? තොර භික්ෂූ කවුරුද කියලා තේරුම්. මේ කවුරුද? උත්තරේ
ඉමේ භික්කෝ.
හා ඉමේ භික්කු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භික්කවෝ වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ගෞතමනන්ද අයස්ම හරිනේ.
අතන කූ වෙන්නේ නැහැ.
ඔව් මෙතන කෙටි ඈ. ඔව් මේක දීර්ඝ නැහැ. භික්කු භික්කු භික්කවෝ. භික්කු උකාරාන්තයි.
ආ උකාරාන්ත.
හරි නේද?
මම භික්ක වෙන්නේ මොකද?
ආලපන පදය. නැද්ද? පොතේ තිබ්බේ නැද්ද? ඕකේ නේ. මේ භික්කු ශබ්දේ වර්ණ උප පොත්වල තියෙනවා ඈ. ආලපන බහුවචන පදයක්. තේනහි භික්කවේ ඒවං සික්ඛිතබ්බං. මහණෙනි එසේ වීනම් තේනහි එසේ වීනම් භික්කවේ මහණෙනි ඒවම් මෙසේ සික්ඛිතබ්බං හික්මිය යුතුයි. ඒ තබ්බම් පද අපි පස්සේ ඉගෙන ගන්න. ඒක ඉස්සරහට කිතක පාඩමට ආපුවම ඒ ටික කියන්න. තේනව නේද? ඔව් ඒක ඉතින් තියෙනවා. හරි. භික්කවෝ භික්කූ කියලා පදයක් හැදෙනවා. දොරපි ඌකාරාන්ත පදේ කිනොත් ප්‍රශ්නය අහනවා. කොහොමද? අභිභූ කියන එකේ තේරුම මොකද්ද? අභිභූ.
අභිභූ මනබිභූ.
අභිභවතිති අභිභූ. අභිභවණය කරන නිසා, මැඩලන නිසා අභිභූ කියලා කියනවා. මැඩලනවා කියන්නේ තව කෙනෙක්ව හෝ යම් දෙයක් යටපත් කරනවා තමන් බලෙන් ආධිපත්‍යයේ පතුරනවා වෙන දෙයක් මත. පැහැදිලි නේ? එතකොට තව සබ්බඤ්ඤෝ කියන පදෙත් ඌකාරාන්තයි. සබ්බං ජානාතිති සබ්බං ඤු. තේරුම සියල්ල දන්නවා කියන එකයි. ඒ ඤු කියන පදේ හැදෙන විදිහ අපි ඒව පස්සේ ඉගෙන ගන්නවා කිතක පාඩමේදී. ඒ වගේ අර්ථ ගන්නේ කොහොමද කියලා. සබ්බං ජානාති කියන අර්ථයෙන් සියල්ල දන්නා නිසා. ඤු කියන පදේ හැදෙන්නේ ඥා කියලා ධාතුවක් හැදෙනවා. ඥාන කියලා එහෙම හැදෙන්නේ පදයක්. ඥාන කියන කී තේරුම නුවණට. නුවණ කියලා කියන්නේ යමක් දැනගන්නා දෙයට නේ. නුවණින්නේ අපි යමක් දැනගන්න. එතකොට අන්න ඒ දැනගැනීම අර්ථයේ ඥා කියලා ධාතුවක් තියෙනවා. ක්‍රියා මූලයක්. ක්‍රියා හැදෙන මූලයක්. ඒකෙන්ම තමයි හැදෙන්නේ අඤ්ඤාසි කියලා පදයක් එහෙම හැදෙන්නේ අතීතයේදී දැනගත්තා කියන අර්ථයේ. ඒ ඥා ධාතුවෙන්. එතකොට අන්න ඒ ඥා ධාතුවට කෙලවරට ඌ කාර්යයක් එකතු වෙනවා. දැනගන්නා තැනැත්තා කියන අර්ථයෙන්. මුලට එනවා සබ්බං කියලා කොටස. සියල්ල. සියල්ල දැනගනී කියන අර්ථයෙන් සබ්බං ජානාතිති සබ්බං ඤෝ කියලා පදයක් තිබෙනවා. හැදෙන හැටි අපි පස්සේ කතා කරමු. දැනට ඊගෙන හිතන්න ඕනේ අර්ථය දැනගත්තම ඇති. සියල්ල දන්නා තුමාණන් වහන්සේ කියන අර්ථයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේට සබ්බං ඤෝ කියලා කියන්නේ. සර්වඥයන් වහන්සේ කියලා සිංහලෙන් කියනවනේ. අපි මේ නම කිව්වට සමහරට අර්ථය දන්නේ නැහැනේ. සර්වඥයන් වහන්සේ කියන එකේ තේරුම සමහරට දන්නේ නැහැනේ. අපි ඒක දැනගෙන ඉන්න ඕන. ඒකේ තේරුම සියල්ල කියලා කියන්නේ මොනවද කියලා. ඉතින් ඒවා ධර්ම ග්‍රන්ථවලින් විස්තර වෙනවා. ඒවා අපි පස්සේ දැනගමු. සියල්ල කියන්නේ මොනවද? සියල්ල කියපුවාම එතකොට ඒකට අයිති වෙන්නේ මොනවද කියලා ඒවා විස්තර වෙනවා. ඒවා සියල්ල. එතකොට ඒ සියල්ලම කියන එක තව ඉතින් බෙදලා පෙන්නනවා. දැන් සියල්ලම කිව්වත් අපිට එකපාරවක දෙන්නේ නැහෙනේ. එතකොට තව ඒක විස්තර කරපුවාම ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මෙච්චර දේවල් භාග්‍යතුන් වහන්සේ දන්නවා නේද? අපි ඒ ගැන හිතුවොත් තමයි අපිට ඒක දෙන්නේ. එහෙම නැත්නම් ඕක දෙන්නේ නැහැ. නිකන් සර්වඥයන් වහන්සේ කියලා නිකන් නම කිව්වට අර්ථය ඉච්චර තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒකත් දියමු අපි. මේ සර්වඥයන් වහන්සේ කියලා අපි පිරිම වහන්සේ නමක් හරි පෙන්නලා කෝ අයන් කියලා අහනවා. එතකොට උත්තරේ දෙනවා අයන් සබ්බන් යූ මේ සර්වඥයන් වහන්සේ. එතන දීර්ඝයි. යටින් නෑ නෑ අර දයන්න වගේ ඉන්න දයන්නක් වගේ එනවා. ඕ දුයන්නක් කියන්න ගොතන අන්න ඒක දීර්ඝ කරන්න. හරි. ඔය සබ්බඤ්ඤෝ වගේ පද ලියන ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි බහුලව ලියන ওই විදියට. එහෙම නැත්නම් ඤෝ කියන එක තව ක්‍රමයකට ලියන්න පුළුවන්. ඕක ඤෑ එහෙම නෙවෙයි. ඇයි? ඕක පාලි භාෂාවෙන් විතරයි මෙහෙම ලියන්නේ. මොකද පාලි භාෂාවේ ඈ යන්නක් නැහැ. ඈ දෙක නැහෙනේ. ඒ නිසා මෙහෙම ලිව්වොත් මේ පාලි පදයක නම් අපිට වරදින්නේ නැතුව උච්චාරණය කරන්න පුළුවන් සබ්බඤ්ඤෝ කියලා. දැන් සිංහල වචනයක් ලිව්වොත් එහෙම හරි වැඩි. දැන් මේක ඈ යන්නද ඌ යන්නද හොයන්න බෑ. ඒ නිසා තමයි සිංහලේ මේක ලියන්නේ නැත්තේ. සිංහල භාෂාවෙන් ලියද්දී දැන් මේක දෙවිදියකට දැන් ඔය ඇයන්න වෙන භාෂාවල බොහොම එක නැහෙනේ. වෙන භාෂාවල බොහොම එක ඇයන්නක් නැහැ. ඒ නිසා තමයි මේක අපි මේ විදියට ලියන්නේ.
ඊගෙන සම්මන් අර සම්බ කියන කැලේ නැතු අනිත් දෙකද ඔය දීලා
තියෙන්නේ. නෑ නෑ අන්තිම අකුර විතරයි. හරි. එතකොට ඕකාරයෙන් උදකක් අපි ලියමු නේද? මේ ගවයේ කොහොමද ලියන්නේ? අයන් ඔව් බහුවචනේ කියලා. කොහොමද බහුවචනේ ඉන්නේ රතන ආනන්දස් මතක තියේද? ඌකාරන්ත පදේ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤෝ සබ්බඤ්ඤුනෝ. ඒක ලේසි. තේරුණාද? අර දණ්ඩී ශබ්දය ඊකාරාන්ත ශබ්දය වගේ තමයි කෙලවට නෝකාරයක් තමයි එකතු වෙන්නේ. ප්‍රථම ද්විතිය දෙකේ ආලපන ටිකේ තමයි වෙනස් වෙන්නේ පද. අනිත් ඒවා එකම රටාවකට යන්නේ. සබ්බඤ්ඤුනෝ කියලා ඒක වචනේ හොඳයි. ඔව් එතන කෙටි වෙනවා.
නෝරි
සබ්බඤ්ඤෝ ඡබ්දේ පොඩ්ඩක් වෙනස්කමක් වර්ණේ ගින්නේ වෙනම දීලා ඇති නේද සබ්බඤ්ඤෝ ඡබ්දේ වෙනම දීලා ඇති ඔව් මොකද අභිභෝ ඡබ්දේ ඔට පොඩ්ඩක් වෙනස් අභිභෝ කියලා පදේ හැදෙන්නේ බහුවචනයි ඒත් උකාරාන්තයි කොතනද දණ්ඩී ශබ්දයේ සප්තමී ඒකවචනේද ප්‍රථමයි ඒක නම් වැරදිලා දණ්ඩිනෝ කියන එක අග්ගි ශබ්දයේදී නම් විශේෂයක් ගැන කියනවා අග්ගිනි කියලා පදයකුත් ප්‍රථම ඒකවචනේ තියෙනවා කියලා. ඒවා ඉතින් විශේෂ කාරණාවක් විතරයි ඉතින් ඒවා බොහෝම කලාතුරකින් මං බැලුවා ඊට පස්සේ තියෙන තැන් බුද්ධ දේශනාවේ අහුවෙන්නේ තැන් තුනක් හෝම බොහෝම පොඩි තැන් කීපයක විතරයි ඒ ශබ්දයේ යෙදිලා තියෙන්නේ අග්ගිනි කියන එක. ඒ වගේ තැන්නම් ගොඩක් තියෙනවා මුද්‍රණ දෝෂ ඒවා හදා ගන්න ඕන. ඌකාරාන්ත ශබ්ද එහෙම ඒවා දීර්ඝව හදා ගන්න. හරි. අපි එහෙමනම් අරකට ලියමු ඉක්මනට. මේ ගවයෙක් කොහොමද කියන්නේ රතන ආනන්දයන්ට? අයං පැහැදිලි නේ. ඕකාරාන්ත ශබ්දයක්. ඒක කලේ නෑ නේද? හරි. ගෝ කියලා වර්ණෙකින්නේ. ඒක අපිට දැන් එන්නේ නෑ. හරි. අයං ගෝ මේ ගවයෙක්. එතකොට ගෝ ශබ්දේ පොඩ්ඩක් නිකන් තියෙන තැන බැලුවත් කමන්නේ. වර්ණගිල්ල පොතේ භාෂාවතරණී පොතේ නෙමෙයි හරි එතකොට බහුවචනයේදී ගාවෝ ගවෝ කියලා පදේ හැදෙන්නේ ගාවෝ ගවෝ ඉමේ ගාවෝ එහෙම නැත්නම් ඉමේ ගවෝ කියලාත් හැදෙනවා ඉමේ ගාවෝ කියන එක කියන්නකො බහුල වේදිර තියෙන ගාවෝ හරි මේ ටිකේ මොන හරි දැන් මේ කියපු ටිකේ ගැටලු තියෙද කියලා බලන්න මම මේ ටිකේ පැහැදිලි නේද ওই ටික දැන් ඔය කිව්වේ ප්‍රථමාවේ ඒකවචන බහුවචන දෙක එක එකේ ඒ අන්තය වෙනස් වෙද්දී යෙදিলা තියෙන වෙනස් ක්‍රම පැහැදිලි නේ ඔය ටික පොඩ්ඩක් අල්ලා ගන්න බලන්න මේකේ මෙහෙමයි මේක කියන්නේ කියලා අපි එක වතාවක් කියාගෙන යමුද? ඒ උත්තර ටික විතරක්. ඒක වචනේ කියනවා බහුවචනේ කියනවා. ආයස්මත්. කියාගෙන යමුද? ප්‍රශ්නේ ඕනේ. උත්තරේ විතරක්. අයන් රුක්කෝ මේ ගසකි. ඉමේ රුක්කා. එතකොට ඔයා අපි ප්‍රථමාවනේ කතා කරේ අපි ඊට පස්සේ ওই විදියටම මේ ටික ဒုတိයාවට දාගන්නත් පුළුවන්. ဒုတိයාවටත් ওই හැම එකක්ම වෙන වෙන එන විදිය අපි හුරු කරගන්න ඕන. කොහොමද අපි ප්‍රශ්නයක් එතකොට අහද්දී ප්‍රශ්න පදෙත් අහන්නේ ဒုတိයාවෙන්. ප්‍රශ්න පදෙත් ဒုတိයාවට දාලයි අහන්නේ. හරි අපි වන්දති කියන වන්දති කියලා කියන්නේ වඳිනවා කියන අර්ථයෙන් තේරුණාද අපි එතකොට ප්‍රශ්නයක් අහනවා පුරිසෝ කිං වන්දති පුරුෂයා කුමක් වඳීද එහෙම නැත්නම් කුමකට වඳීද කියන අර්ථයෙන් ඒ ටික අපි තේජානන්දයස් මලියමුද ဒုတိයාවට දැන් මේ ටික ඔක්කොම දාන්න යන්නේ දැන් මේ ටිකේ ටිකක් මේක හුරු වෙන්නත් ඕන නිසා මේ ටික අපි ඉක්මනට මෙයා කරගෙන යමු. හරි. පුරිස මකන්න. ඔක්කොම මකන්න එපා. ඔතන ප්‍රශ්න පදේ විතරක් මෙතන මකන්න. ඕක පොඩ්ඩක් තියන්න. ඔතන ඕක මකන්න. ඒක ලියන්න ඕන. පුරිසෝ කිං වන්දති. පුරිසෝ කිං වන්දති. ඔව්. ඒකත් මකන්න. කින් කියන පදේ වෙනුවට මේකේ අපිට ප්‍රශ්න වාචී පදේ ဒုတိයා පදේ කං කියලා ගන්නත් පුළුවන්. අපි ඒක ගමු. මේකේ තියෙන්නේ ඒක නිසා කින් කියනකොට කං. පුරිසෝ කං වන්දති. එතකොට කං කියන එකේ තේරුම ဒုတိයා. එතකොට කුමකට කියන එකේ අර්ථය කුමක් වඳීද? පුරුෂයා කුමකට වඳීද? එතකොට උත්තරේ අපි ලියනවා පුරිසෝ රුක්ඛං වන්දති. ඒ ටික ඔක්කොම මකන්න වෙනවා නේ. පුරිසෝ කියන එක අපි ඉඩමදි නිසා බහුවචනෙත් ලියන්න ඕන. ඔව් පුයන්න විතරක් ලියනවා. ඩොට් එකක් තියන්න. හරි. ඊට පස්සේ රුක්ඛං. රුක්ඛං වන්දති. පුරුෂයා ගසකට වඳී. එතකොට පුරුෂයා ගස් වලට වඳී කියද්දී ඇත්තම ඔකේ බහුවචනේ ඔතනින් ලියන්න ඕන නැහැ නේද? ඔතනම ඔතනින්ම ලියන්න පුළුවන් යටින්. ওই විදිහටම රුක්කේ කියලා ලියනවා බහුවචනේ. එහෙමද එහා පැත්තෙන් ලියන එක හොඳයිද? ඔව්. අපි අරකට වෙනස් කරලා එතනින්ම ලියමු. පුරුෂයෝ මොනවාට මොනවා වඳිද්ද? එතකොට බහුවචනේ. තව ටිකක් මෙහෙන් දිගුවා නම් ඉද ඉතිරි වෙන. කොහොමද ප්‍රශ්නේ අහන්නේ එතකොට? පුරිසා මෙද පදේ
කේ.
හා ඒ කේ උනේ ဒုတိයා බහුවචනේ. කිං શબ્දයේ ဒုတိයා බහුවචනේ. දැන් අපි උත්තරේට ගන්න යන්නේ වැඳීමට ලක් වෙන දේනේ. අපි කලින් කතා කළා කර්මපදය කියලා කියන්නේ ඒ ක්‍රියාවට ලක් වෙන පදය. ක්‍රියාවට යටත් වෙන පදය. ඒක අපි තියන්නේ ဒုတိයා විභක්තියෙන්. එහෙමනම් ප්‍රශ්නයෙන් අපි උත්තරේ විදියට ගන්න යන්නේ ဒုတိයා පදයක් නම් ප්‍රශ්න පදෙත් ဒုတိයා පදේ තමයි අපි දාන්නේ. ဒုတိයා ඒකවචන පදයක් නම් ඒකවචනය. බහුවචන උත්තරයක් නම් ගන්න යන්නේ බහුවචන පදේ. හරි. එතකොට පුරිසා රුක්ඛේ වන්දಂತಿ. වන්දಂತಿ. පැහැදිලි නේද ඒක? එතකොට අපි කියනවා ගින්දරට වඳිනවා, ගිනි පුදනවා කියලා කියන්නේ. ගින් පුරුෂයා ගින්දරට වඳි. කොහොමද දාන්නේ මුල් ඒවා වෙනස් වෙන්නේ නැති නිසා ඒක ලියන්න ඕනේ නැහැ. ඕනේ නැහැ ඒක. වචන විතරක් ලියාගෙන ගියපම ඇති. ඒකමද ඒක උඩ ඉන්නේ. අග්ගි. එතකොට අග්ගි ශබ්දයේ ဒုတိယා එක වචන පදේ. පුරුෂයා ගින්නට වඳි. අග්ගින් පුරිසෝ කං වන්දති. පුරුෂයා කුමකට වඳීද? පුරිසෝ අග්ගින් වන්දති. එතකොට බහුවචනේදී
අග්ගි අග්ගයෝ.
ආ. එතකොට ඊකාරාන්ත පදේකුත් අපි ගන්නවා. මොකක්ද ගන්නෙ? කලින් ගත්තේ මොකද්ද?
ධම්මවාදී.
ඔව් ධම්මවාදී. වන පුරුෂයා ධර්මවාදීෙකුට වඳිනවා. කොහොමද කියන්නේ? මම මේ වන්දති කියන පදේ ගත්තේ ගොඩක් ඒවට ගැළපෙන විදිහට ක්‍රියාපදේ ඕක ගත්තේ. ධම්මවාදී පදේ ဒုတိယා ඒකවචන පදේ. එතකොට දණ්ඩී ශබ්දයේ ဒုတိယා ඒකවචනේ වගේ. දණ්ඩින් දණ්ඩිනම් කියලා හැදෙන්නේ. එතකොට ධම්මවාදීන් ධම්මවාදීනම් වෙන්න ඕන. ධම්මවාදීන් කියන අපි ගමු එකක්. මහා ප්‍රාණදායන්. ධම්මං වදති ඉති ධම්මවාදී. ධර්මයේ කියන නිසා. ධම්මවාදීන් කියලා පදේ හැදෙන්න පුළුවන් නේ. හරි. බහුවචන එකක් ලිව්වොත් ඇති. බහුලව යෙදෙන එක ඕකෙම දීර්ඝ වචනේ කොහොමත් මතකයි නේ. ධම්මවාදී ධම්මවාදී කියලා ඒ විදිහම පදයක් තියෙනවානේ. අපි අනිත් පදේ ලියමු. මොකක්ද එතකොට ඉන්නේ? පබෝදානන්දයස්ම. බහුවචන පදේ ဒုတိය බහුවචන පදේ. ඔය ලියන්න කලින් තම අහන්න ඉතින් ලිව්වට පස්සේ කියන්න ඕනේ.
ධම්මවාදී නෝ.
හා. ධම්මවාදීනෝ වන්දಂತಿ. එතකොට තේරුම පුරුෂයෝ රතනානන්දස්ම තේරුම කියමු බලන්න.
පුරුෂයෝ ධර්මවාදීන්ට.
ඔව් ධර්මවාදීන්ට වඳිත්. හරි. ඊළඟ එක
වඳಿತಿ.
ඔව් වඳිත් කිව්වත් හරි ඈ. වඳිත් කියලා ක්‍රියාපදේ සිංහලින් කියනවා. වඳಿತಿ කියන තේරුමම තමයි. හරි. ඊළඟට උකාරාන්ත භික්ඛු පදයෙන් අපි ලියමුනේ. පසුංග කැමති කාරදී. පසුංග
කියන්නේ?
පසු කියන්නේ තිරිසනාට කියන නම. සත්තුත භික්ඛුන් කියලා පිළිවෙල.
තිරිසනාරවන්නේ.
බහුවචනේ. බහුවචනේ කියමු බලන්න රතනානන්දස්ම. ဒုတိယා බහුවචන පදේ මේකේ. පුරුෂයෝ භික්ෂූන් වඳිත් කියලා අපි කියන්නේ යන්න. භික්ඛුනන්ද බහුවචනේ. භික්ඛු දේව අමතක නිසාම තමයි මේක අද කරන්නත් ගත්තේ කට්ටිය අමතක නිසා. ඒතකොට තව ටිකක් ඕක මෙයා වෙනවනේ. ওই වාක්‍යයත් එක්ක ඊට පස්සේ චුට්ටක් කියන්න. දැන් පොඩ්ඩක් එහෙම කියවලා හුරු කරගන්න. එතකොට ලොකු වටිනාකමක් තියෙනවා. ලේසියෙන් මතක හිටිනවා. වාක්‍යයකට අපි දාලා ওই ටික කියන එකකින්. ඒ විදිහෙම පදයකුත් තියෙනවා. ඉතින් ඒක කියන එක ලේසි. අමතකයි නං. භික්කූ කියන පදයක් කොහොමත් තියෙනවා. ဒုတိယාවි. තේරෙනවද? භික්කුම් භික්කූ භික්කවෝ. හරි නේද? හා. භික්කවෝ කියන පදේ ලියමු. අනික කොහොමද මතක තියෙනවා? ඒකත් මතක නැත්තම් තමයි හොඳ නැත්තේ. නේද? හරි. ඊට පස්සේ ඌකාරාන්ත. අපි සර්වඥයන් වහන්සේ කියන වචනේම ගමු. එතකොට කොහොමද පදේ හැදෙන්නේ? ဒုတိယ එක වචනේ. ජිනසිරියාස්ම කියමු බලන්න. සබ්බඤ්ඤෝ කියන පදේ ဒုတိယ එක වචනේ. පුරුෂයා සර්වඥයන් වහන්සේට වඳි කොහොමද කියන්නේ? වාක්‍යෙම කියන්නේ. සර්වඥන් වහන්සේට වඳි. කියවෙන්නේ නැහැ හරියට. ဒုတိය පදේ හොයාගන්න හරි ලේසි. කෙලවරට බිඳුවක් එනවා. ညුණං ඔව් සබ්බඤ්ඤුන් කියන පදේ කොහොමත් හදාගත්තේ එකේ. ඒක මතක තියාගන්න ඕනේ. හරි. සබ්බඤ්ඤුන්. බහුවචනේ. ඒක ප්‍රථමාව වගේමයි. ඔය වගේදී ප්‍රථමාව විදියටමයි හැදෙන්නේ. ඌකා දැන් ඌකාරාන්ත ඊකාරාන්ත පදවල ප්‍රථමා ද්විතීය දෙකම බොහෝ සෙයින්ම එකයි. බොහෝ සෙයින්ම සමානයි. එතකොට කොහොමද පදේ හැදෙන්නේ? ප්‍රථමා බහුවචනි වගේ. ද්විතීය බහුවචනි. ඊකාරාන්තයි ඕකාරාන්තයි එකයි කිවිද ඔව් ඈ ඊකාරාන්ත ඒ හතරෙම ප්‍රථමා ද්විතීය පද දෙක බහුවචනයේදී එක වගේ. ඕකාරාන්ති. යෝ ගවන් න විජානාති. ඒකෙත් තියෙනවනේ ඒ නිසා අපි ඒක අරගෙන ගාවෝ අපි ගාවෝ කියලා තියෙන නිසා ගාවෝ කියලා ලියමු. ඒක වැඩිපුර තියෙන නිසා. හරි. හරි. ඒ ටික අපි වෙන ඉක්මනට කියාගෙන යමුද? කියාගෙන යමු නේද තේරුමත් එක්කම. ඒක නම් ප්‍රශ්නේ ඉස්සරලා කියලා ඒකත් පරිවර්තනය කරලා තේරුම් ටිකක් ඉක්මනට කියාගෙන යමු.
පුරිසෝ වන්දති. පුරිසයා
කුමකට
කුමකට වන්දිත. පුරිසෝ රොක්කං වන්දති.
පුරිසයා
රොක්කං වන්දති. පුරිසයා කේවන්දති.
පුරුෂයෝ කුමකට වඳින්ද?
පාලි වචන කිව්වේ නැහෙනි. පුරිසා
රෝකේ වන්දන්ති.
මේකේ ආයෙ ප්‍රශ්න අහන්න ඕනේ. දැන් උත්තර ටික විතරක් කිව්වොත් ඇති.
පුරිසෝ
වැඩේ හරියන්නේ නැහැ වගේ නේද? අපි මේ වෙන වෙනම කියමුද? මේ ඒතකොට තද්ද නැතුව හිටිය හැකි නේද? කියන්න නේද? මොන මොන වාට බහුවචනෙනි කවුරුන්ට මොන වාට
කුමකට
කුමකට කාට
කියන්නේ අරක
මොනවාට කවුරුන්ට එතකොට පුරිසෝ ධම්මවාදීන් වන්දති පුරුෂයා ධර්මවාදියාට වඳි පුරිසා ධම්මවාදීනෝ වන්දಂತಿ පුරුෂයෝ ධර්මවාදීන්ට වඳಿತಿ පුරිසෝ භික්ඛුන් වන්දති පුරුෂයා භික්ෂුවට වඳි පුරිසා භික්ඛවෝ වන්දಂತಿ පුරුෂයෝ භික්ෂූන්ට වඳිත් පුරිසෝ සබ්බඤ්ඤුං වන්දති පුරුෂයා සර්වඥන් වහන්සේට වඳි පුරිසා සබ්බඤ්ඤුනෝ වන්දಂತಿ පුරුෂයෝ සර්වඥන් වහන්සේලාට වඳිත් පුරිසෝ ගවං වන්දති පුරුෂයා ගවයෙකුට වඳි පුරිසා ගාවෝ වන්දಂತಿ පුරුෂයෝ ගවයන්ට වඳි වඳින්න නැද්ද එහෙම ඉන්දියාවේ කරන්නේ අපේ කෙරෙන තුනට ඒක නිසා ඉතින් ඒ ටික ගැළපෙන වාක්‍යයක් දෙන්නේ ඒ නිසා මේ වන්දති කියන එක බොහෝ ඔතෙන් ගැළපෙනවා ටිකක් ක්‍රියාපදී හරි එතකොට අපි අපි ඒක ඊළඟට දැන් මේ ටික තියෙන වනිතාවන්ට වඳින්නේ නැද්ද? වඳිනවා. සිල් මෑණිවරුන්ට මිනිස්සු වන තරම් වඳින්නේ නේද? පුරුෂෝ
වනිතාවා
නැද්ද? වනිතා නෙවෙයිද? ස්ත්‍රී ස්ත්‍රී භාවයෙන් නැති වෙන්නේ නැහැ නේද? කාන්තාවක් කියලා තමයි ඉතින් කියන්නේ. නේද? ඉතින් මෑණිවරු ඇත්තටම දැන් ඒ ආගේ පැවිද්දක් කියවෙන්නේ නැහැ. පැවිද්දක් නැහැ. දසසිල් මෑණිවරු කියලා තමයි කියන්නේ. හරි අපි ඊට පස්සේ දැන් තතියා කරන පද වලින් ඒව අපි බහුලව යෙදෙන්නේ තතියා කරන පද තතියා පද බහුලව යෙදෙන්නේ කර්මකාරකයේදී ඒක නිසා අපි ඒක කර්මකාරකයේදී කතා කරමු දැන් කතා කරන්න ගියොත් ටිකක් ඒක පැටලෙන්න ඉඩ තියෙන නිසා උදාහරණයක් විදියට මම කලින් ඒ වගේ නම් වාක්‍ය දුන්නා කේන අයං විහාරෝ කතු කවුරුන් විසින් මේ විහාරය කරනා ලද්දේද කත කියන එකේ තේරුම කරනා ලද කියන එකයි කර්මකාරක අර්ථයක් තියෙන කිතක නාමපදයක් ඒක කත කියන එක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ තාම ඒවා කිල්ලා නැති නිසා එතකොට කවුරුන් විසින් මේ මෙය කරනා ලද්දේද අර ලස්සන ගාතාවක් තියෙනවා සංයුත්ත නිකායේ බික්කුණී වගේ ගාතාවක් කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති මාර්යා ඇවිල්ලා වජිරා රහත් මෙහෙණින් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් ලස්සන හොඳ ප්‍රශ්නයක් ඇත්තරම අපි ඒක ලියමුද නිකමට එතකොට තතියා මේව එකත් අපි එක වාක්‍යකින් හරි මෙයා කරගන්න පුළුවන් මේ කාටද ගෞතම නන්දස ලියම පුළුවන් විදියට ලියන්න යටින් මතන උස කේන මෙතන කෙලවරින් ඉඳන් අපි ලියාගෙන යමු මේ කෙලවරින් නම් මෙතන ඉඳන් කේන
අපි ලියයි
හොඳයි නේ කේන අයන් කමන්නේ හල් කරත් හරි පුරු විදියකට තියන්නකො කේන අයන් පකතෝ සත්තු එහෙම තමයි කේන අයන් පකතෝ සත්තු පොඩ්ඩක් මං ඒ සන්ධිපද තියෙනවා වෙන් කරලා මං කියන්නේ තාම මේ සන්ධිපාඩම කිරලා නැති නිසා දේශනාවේදී තියෙන්නේ කේනායන් කියලා සංදි කරලා. කේන අයන් පකතෝ සත්තෝ පකතෝ තෝක. කමන තෝ තේ යන දේන්නේ තෝ කරන්න. සත්තෝ තයන දෙක බැඳලා හරි සත්තෝ. එතන මෙහා පැත්තේ ඊළඟ පදේ තියෙමු. කුවන් 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 නේ අල්ප ප්‍රාණ කුවන් සත්තස්ස සත්තස්ස කාරකෝ කුවන් සත්තස්ස කාරකෝ ප්‍රශ්න ටිකක් මේ ඔක්කොම අහගෙන යන්නේ. දස මේ හරියෙන් ලියමු. කුවන් සත්තෝ සමුප්පන්න. හරි. සත්තස් නේ අල්ප ප්‍රාණයි. කුවන්
තුනු කියන්නේ
ඒ ශාස්ත්‍රුන් වහන්සේටනේ. මෙතන සත්වයා කියන අර්ථය. කුවන් සත්තෝ සමුප්පන්න. කුවන් සත්තෝ සමුප්පන්න. සමුප්පන්න හරි ඊළඟ එක කුවන් සත්තෝ නිරුජ්ජති මාරයටත් හිතෙනෙව්වා නේද මාරයට තුවා විචුණාන්සලා වෙලා අපිට වැය කයි වැඩේ නේද නිරුජ්ජති කියද්දි දෙවෙනි ජයන්න මහ ප්‍රාණයි
නෑ ඒ දීපී ලෝකෙට යනවා කොහොමද පයි
ගන්න
ඕනේ
කොහොමද ඒ ජයන්න ලියලා ඒක බඳලා ලියන්න ඕන මහා ප්‍රාණ ජයන්න.
දැන් අපි මේ දිව්‍ය ලෝකෙට ගියොත් මේ හත් ප්‍රශ්නේ මාර්යාගේ යන තැන ඉන්නවනේ.
මාර් ඒක කියන්නේ මේ
දැන් අපිට පිනක් කරගන්න.
මාර්යා කියලා කියන්නේ මට මතක විදියට ඉහළම තියෙන දිව්‍ය ලෝකයේ ඉන්න ප්‍රධානියා කියන කතාවක් නෙමෙයි කියන්නේ. එතනදි කියන්නේ ඒකේ ඉන්න ටිකක් අර මේ ඈ කැරලිකාර කෙනෙක් වගේ ඒ වචන
දිව්‍ය ලෝක වලට අධිපති කියන
එහෙම කතාවක් තියනවා වෙන්න පුළුවන්. මම දැකපු තැනන් එහෙම විස්තරයක් මට අහුනේ නැහැ.
මට දිව්‍ය ලෝකෙ වෙනම
අධිපති කියන කතාව නෙමෙයි වසඟේ පවත්වනවා ඉතින් Taman ඒ එහෙම කතාවක් කියන්නේ
නැත්නම් හරි ප්‍රශ්නේ ඒකට යන කට්ටිය
අර ලංකාවේ පොඩටක් කල්ලාන් කොටිනා කියයි කියලා ඉරිසක් කල්ලාන් ඉන්නේ කෙනෙක්
හරි මේ ටික අපි තේරුම් ඉක්මනට බලාගෙන යමු නේ හකට කියන එකේ තේරුම කරනාලද්දී එහෙම නැත්නම් හැදුවේ කියන එකයි අර්ථය අයන් සත්තෝ මේ සත්ත්ව තෙමේ කේන පකතෝ කවුරුන් විසින් නිමවන ලද්දේද කවුද හැදුවේ මේ සත්වයව කවුද හැදුවේ මාර්යා ඇවිල්ලා උන් අහන ප්‍රශ්නේ
මේ සත්ත්ව
තෙමේ කවුරුන් විසින් නිමවන ලද්දේද එහෙම නැත්නම් කරන ලද්දේද මේ අංක මේ පිළිවෙලට දාගන්න සත්තස්ස කාරකෝ කුවන් ඔය කුවන් කියන පදේ තේරුම කුහින් කියන අර්ථය ඒ කියන්නේ කොහිද කියන එකයි කොහෙද කියන එක සත්තස්ස කාරකෝ ඒක වෙනම යෙදීමක් ඇයි එහෙම චට්ටියෙන් ආවේ කියලා මම පස්සේ කියන්නම් ඒ කාරකෝ කියන පදේ ඒවට කියන්නේ භාව නාම කියලා භාව නාමයක් කියලා. අපි ඒව ගැන තාම කිවට තේරෙන්නේ නැහැ. කිතක පාඩමේදී අපිට අහු වෙනවා භාව අර්ථයේ කිතක පද කියලා. ඒකට කලින් චට්ටි පදයක් යෙදෙනවා කියලා යෙදීමක් තියෙනවා. ඒ කියන්නේ ඒ කෙටියම මෙතන අර්ථය විතරක් දැනගත්තම ඇති. සත්වයාගේ කාරකයා කියන එකයි. සත්වයාව කරන කෙනා. සත්වයාගේ කාරකයා. කාරක කියන එකේ තේරුම නිමවන්න කරන්න කියන එකයි. එතකොට සත්වයාගේ කාරකයා කොහිද? ඉන්නේ කොහෙද? කුවන් කොහෙද? දැන් ඔය සත්වයාව හදපු කෙනා කොහෙද ඉන්නේ කියන එකයි අහන්නේ ප්‍රශ්නේ. තේරුණා නේද? කුවන් සත්තස්ස කාරකෝ. සත්වයාගේ කියලා සිංහලෙන් ලියන්න.
සත්වයාගේ කාරකයා කොහිද?
කොහිද? ඊළඟ එක සත්තෝ කුවන් සමුප්පන්නෝ. එතකොට මේකේ සත්වයා කොහි පහළ වූයේද? සත්වයා කොහි උපන්නේ හටගත්තේද? කුවන් සත්තෝ නිරුජ්ජති. සත්වයා නිරුද්ධ වෙන්නේ කොහිද? හරි නේද? එතකොට මෙන්න මෙතන තියෙනවා කේන කවෙරෙකු විසින් කියලා. තතියාවෙන් කිං ශබ්දයේ තතියා ඒකවචන පදේ මේ තියෙන්නේ කවෙරෙකු විසින් කියලා. කේන පැහැදිලි නේ? කින්නු සත්තෝසි පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නෛධ සත්තුප ලබ්ධති යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති කියලා ඒ වජිරරහත් මෙහිමින් වාසේ දීර්ඝ උත්තර දෙනවා. කින්නු සත්තෝති සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ. ඒක අපි ලියන්න ගියොත් එනවා යනවා. කෙටිමන් තේරුම කියන්න. කොහොම මොකද මේ සත්වයේක් ඉන්නවා කියලා උඹ හිතනවද? මේක උඹගේ මාර දෘෂ්ටියක්. සුද්ධ සංඛාර පුඤ්ජෝ යං. පුඤ්ජෝ යං කියන්නේ පුඤ්ජෝ අයං කියන එකයි. අයං සුද්ධ සංඛාර පුඤ්ජෝ. වාක්‍ය ගලපුවම අයං සුද්ධ සංඛාර පුඤ්ජෝ. මෙය තනිකරම සංස්කාර ගොඩක්. හුදු සංස්කාර පින්ඩයකි. සංස්කාර ගොඩක එකතුවක් විතරයි. නෛද සත්තූප ලබ්භති. න ඉද සත්තෝ උපලබ්භති කියලයි පද බෙදෙන්නේ. න ඉද සත්තෝ උපලබ්භති. ඉද මේ සංස්කාර ගොඩෙහි සත්තෝ සත්වයේ න උපලබ්භති. නොලැබේ. ඊට පස්සේ උපමාවකින් ඒ කාරණාව තව විස්තර කරනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. සද්දෝ රතෝ ඉති සද්දෝ හෝති යතාහි අංග සම්භාරා. අංගයන් ගොඩක් එකතු වුණාම රතයක් යන ව්‍යවහාරය ඇති වෙයි. උදාහරණයකට ඒක තව විස්තර කරනවා. කොහොමද කරත්ත රෝදේ කියලා තියෙන්නේ? ඇත්තරම ලී ටිකක් එකතු කරලානේ රෝදෙත් හැදෙන්නේ. ඒ විදිහට ඒ ගරාදී ඒ ඔක්කොම ටික එකතු කරලා හදපුවාම ඊට පස්සේ අභියෝගකට රතයක් කියලා කියනවා. ඔය කෑලි ටික ඔක්කොම වෙන් කරලා අපි අර ලී කුඩු කරන මැෂින් එකකට දාලා කුඩු කරනවා. එතකොට ඔකට අපි කියන්නේ නැහැ රතය කියලා. හැබැයි අර ටිකම තමයි එතනක් තියෙන්නේ. අන්න ඒ වගේ ඒ ටික ඔක්කොම එකම යම් ක්‍රමයකට එකතු කරපුවාම ඒ සටහනට අපි කිව්වා රතය කියලා. පැහැදිලිද? ඒවං කන්දේසු සන්තේසු. ඒ කන්දේසු සන්තේසු කියන පද දෙක මං කලින් කිව්වා අර සප්තමියේ යෙදෙන විශේෂ ප්‍රයෝගයක්. කාලාර්ථ සප්තමී. ඒවං කන්දේසු සන්තේසු. මෙසේ ස්කන්ධ ඇති කල්හි එවං කන්දේසු සන්තේසු මෙසේ ස්කන්ධ ඇති කලෙහි හෝති සත්තෝති සම්මුති සත්තෝ ඉති සම්මුති හෝති සත්වයා යන සම්මුතිය වෙයි. එතකොට මේ ස්කන්ධ තියෙන තාක්කල් සත්වයා කියන ස්කන්ධ ටිකේ එකතුවට අපි කියනවා සත්වයා කියලා. ඒ ස්කන්ධ ටික වෙන්වෙන් කරලා ගත්තම අපිට ඒ එක තැනකවත් සත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ ටික එකතු කරපුවාම කියන නාම මාත්‍රයක් එහෙම නැත්නම් සම්මුතියක් හැඳින්වීමක් විතරයි සත්වයා කියලා කියන්නේ. ඒ ටික වෙන් කරලා බලපුවාම කිසිම තැනක සත්වයේ ඒ අඛණ්ඩව පවතින සත්වයේ නැහැ කියන එක තමයි තේරුම. හරි. අපි පස්සේ සූත්‍ර දේශනා වගේ ටිකක් කෙටි සූත්‍ර වලින් පටන් අරගෙන පොඩ්ඩක් කතා කරගෙන යන්න බලමු ව්‍යාකරණ කාරණාත් එක්ක මේ තැන්වල. මේක කොහොමද පද මේකේ අර්ථ ගන්න ක්‍රියාපදේ මොකද්ද එහෙම හිමීට බලමු. දැම්ම නෙමෙයි තව ටික කාලයක් ගිහිල්ලා. හරි. එහෙමනම් තතියා පදේට අපි කිං ශබ්දයේ යෙදෙන විදිය ගැන කතා කරලි. ඊට පස්සේ චතුත්ති පදයක් යෙදෙන විදිය කොහොමද? ඈ? ඔද්විතියා. තතියා අපි අයින් කරමු. තතියා දැන් ඇති මේකට. මොකද නැත්තම් ටිකක් තතියා එක ගැන කතා කරන්න ගියොත් කර්මකාරකය ගැන කතා කරන්න වෙනවානේ. ඒ නිසා තාම කෙරුණ නැති නිසා අපි එතනදි කතා කරමු. ඊට පස්සේ කරණේ නම් අපිට කතා කළ හැකි. කරණේ ගැන. තියෙනවා. ඒකෙන් දැන් දැම්ම කතා කරන්න ගියොත් ක්‍රියාපද තාම කෙරිලා නැහෙනේ. ක්‍රියාපද දැන් ඒ තතියාවට අදාළ ක්‍රියාපදයක් තියෙනවා නම් තියන්න වෙන්නේ කර්මකාරකෙන්. එහෙම නැත්නම් කිතක පදයකින්. ඒවා තාම කෙරිලා නැති නිසා කර්මකාරක කිතක පදයක් එක්ක තියන්න ඕනේ. එහෙම නැත්නම් කර්මකාරක ක්‍රියාපදයක් තියන්න ඕන වාක්‍යයට. ඒවා තාම කෙරිලා නැති නිසා තමා කිව්වේ නැත්තේ. ඒවට උදාහරණ මම කලින් දීලා තියෙනවා. ඒකෙන් පුළුවන්. සද්දින් කියන පදෙත් තතියාවෙන් තියන්න පුළුවන්. තිරුකේන සද්දින්. ඒ සමහර ඒවා ඉතින් ගලපන්න අමාරුයි. පුළුවන්. වැඩි අර දැන් තතියාවේ බහුල ව්‍යවහාරේනේ අපි අර්ථය දැනගන්න ඕන. ඒ සද්දින් පදෙත් එක්ක අරගෙන කියන්න පුළුවන්. නමුත් තතියාවේ බහුල ව්‍යවහාරය අනුක්ත කත්‍රූප පදේට. ඒ නිසා සද්දින් පදෙත් එක්ක තියෙනවා තතියාව. අතනදී අපිට බහුලව ඒ අර්ථය තේරුම් ගන්න ඕන නිසා අපි එතනදී කතා කරමු. අපිට ඕන නම් මේ වාක්‍ය හදාගෙන යන්න පුළුවන්. පුරිසෝ රුක්ක ශබ්දේ වෙනුවට අකාරයෙන් ඉවර වෙන ශබ්දයක් ගන්නවා. මොකද්ද? මිත්ත කියලා. පුරිසෝ මිත්තේන සද්දින් ගච්ඡති. පුරිසා මිත්තේහි සද්දින් ගච්ඡanti. ඒ විදිහට කියාගෙන යන්න පුළුවන්. එතකොට ගින්න සම ගින්න කියන එක වෙනුවට ඉකාරයෙන් තියෙන පුද්ගලයෙක් ගැන කියන වචනයක් ගන්න. තේරුණාද? මුනිනා. මුනිනා. මුනිවරයා භික්ෂුව සමග ගච්ඡති. පුරිසෝ මුනිනා ගච්ඡති. පුරිසා මුනිහි ගච්ඡanti. ඒ විදිහට ඒ ටික හදා ගන්න. කියාගෙන යන්න ඕනද කීපයක්? ටිකක් වෙලා යනවා විභක්ති 7ටම හිමිතින් කියන්න යන නිසා අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඒකටත් අපි කියාගෙන යමු. සද්දින් පදේ හරි අර. මොකද හිතෙන්නේ? දෙය අස්ම මොන කිව්වේ කියමු කියලා නේද? මම යන්න හදද්දි. හරි. පුළුවන්. දී අනිවාර්යයෙන්ම හැම පදයක්ම යොදන්න පුළුවන්. ඒ තතියා විතර නෙවෙයි හැම විභක්තියකම පද යොදන්න පුළුවන්. දැන් අර කෙටියෙන් මේ ටික කියාගෙන ගියේ ටිකේ අර්ථ ටිකක් දැනගන්න ඕන නිසා. ඊට පස්සේ අපි එහෙමනම් ඔතෙන්ද කරණ පදයක් ගත්තොත් අපි කියමු යමක් කරණ කොටගෙන යම් ක්‍රියාවක් කරනවා නම් එතනදී ඔන්න අපි උදාහරණයක් විදිහට පුරිසෝ කේන රුක්ඛං චින්දති. පුරුෂයා කුමකින් අපි චින්දති කියන එක අපි අයින් කරමු. පුරිසෝ කේන ජීවති. පුරුෂයා කුමකින් ජීවත් වෙයිද? එතකොට අපිට ඒකට ගලපලා කරණ අර්ථයෙන් පද දාන්න පුළුවන් එක් වචන බහුවචනේ. පුරිසෝ ගහකින් ගහක් කරණ කොටගෙන ජීවත් වෙනවා කියන්නත් පුළුවන්. ඔන්න ගහක තමයි ජීවත් වෙන්නේ. පුරිසෝ රුක්ඛේන ජීවති. ඔන්න ගහකින් ලැබෙන ආදායමෙන් ජීවත් වෙනවා. අපිට කියන්න පුළුවන් ගහ කරන කොටගෙන ජීවත් වෙයි උපකාර කරගෙන ඒ විදියට හරි එතකොට ඒ විදියට තතියා පදේ අපි ඒ තතියාවි මං කියන්නම් වචනයක් ඒකේට අදාළ තතියා පදේ මොකද්ද කියලා ඒක වචන බහුවචන එක එක්කිනා කියමු මිත්ත කියන ශබ්දය ස්වාමීන් වහන්සේ තතියා ඒක වචන බහුවචන
මිත්තේ
බහුවචන
මිත්තේ මිත්තේ
මුනි කියන ශබ්දය මුනි පොපෙන් තතියා ඒක වචනි ඒක වචනි ඒක වචන පදේ
මුනි
මුනි නෙවෙයි
මුනි
ඔකේ මම අර එකතු වෙන පද ටිකක් ගැන කලින් දවසක් කිව්වා විභක්ති ප්‍රත්‍ය කියලා. එතකොට නා කියලා ප්‍රත්‍යය තමයි තතියා ඒක වචනේ තියෙන්නේ. ඔව් මුනි නා කියලා තමයි පද එකතු වෙන්නේ. එතකොට ඒ නා ප්‍රත්‍ය එකතු වෙනවා. මුනි නා මුනිභි මුනිහි. බහුවචනේදී එකතු වෙන්නේ හි කියන ප්‍රත්‍ය. සී යෝ අං යෝ නාහි සනං ස්මාහි සනං ස්මින්සු ඒ ටිකයි විභක්ති ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ ටික තමයි පොඩි වෙනස්කම් වෙලා පද ටික හැදෙන්නේ. පොදුවේ එතකොට ස්ත්‍රීලිංග, පුල්ලිංග, නපුංසකලිංග හැම එකටම ওই ටික තමයි එකතු වෙන්නේ. හරි. එතකොට හරි. ජිනසිරියායස්ම. සබ්බඤ්ඤෝ කියන පදේ තතියා ඒක වචන බහුවචන. තේරුම තේරුමත් එක්කම කියමු ඒක වචනේ තතිය කර්ණ නම් කර්ණ කොට කියන හරි බහුවචනේ
සර්වඥන් මාසේලා කර්ණ කොට නැත්නම් කර්ණ
මාසේලා හරි එතකොට ගෞතම වංශයස්ම ආකු ආකු තතිය ඒක වචනේ ඔච්චර හිතන්න දෙයක් නැහැ මේක මතක තියාගන්න තියෙන්නේ ඊකාරාන්ත සහ උඋකාරාන්ත වලදී හැම වෙලාවෙම අකාරාන්ත නෙවෙයි නම් ඊ උඋ කියන ඒ අකුරකින් නම් ඉවර වෙන්නේ නාම පදේ පුල්ලිංගයේදී නා කියන කොටස ඒක වචනේදී එකතු වෙනවමයි හිතන්න දෙයක් නැහැ අර හිත හිත ගන්න ඕන නැහැ නාකාරය අනිවාර්යයෙන්ම එකතු වෙනවා ආකුණා අයන්නේ ඉවර වෙන පදයක විතරයි ඒන කියලා කොටසක් එකතු වෙන්නේ බුද්ධ වගේ શબ્දයක අයන්නේ එකතු අවසන් වෙනවා නම් විතරයි ඒන කියලා කොටසක් ආදේශයක් වෙන්නේ නාහට අනිත් හැමතැනකදීම නා කියන කොටස අර શબ્දයේ අගට එකතු වෙනවා පැදිලිනේ බහුවචනෙත් හරි ලේසි ඒකම උයන් යන්න හෝ ඊ යන්න ඒ තියෙන එක දීර්ඝ කරලා උයන්න ඌ යන්න ඒක දීර්ඝ කරලා හී බී කියලා කොටස කොට පිටිපස්සෙන් එකතු කරනවා හරිම ලේසි එතකොට ඒ විදිහට මතක තියාගන්න බහුවචනේ තේරුම යන් විසි හරි මී යන් විසි හරි ඊ උ කියන හතරටම දැන් අග්ගි කියන එකත් අග්ගිනා දණ්ඩී කියලා තියෙන ඊකාරාන්ත පදෙත් දණ්ඩිනා බික්කු කියන එකෙත් බික්කුනා අභිභූ කියලා තියෙනවා සබ්බඤ්ඤූ කියලා තියෙනවා සබ්බඤ්ඤුනා ඒ වගේදී විශේෂයක් තියෙනවා ඊකාරාන්ත ඌකාරාන්ත දෙකේදී ඒ නා යන්නට කලින් තියෙන අකුර කෙටි වෙනවා. දණ්ඩී කියලා තියනවා නම් දණ්ඩි කියලා කෙටි වෙනවා. දණ්ඩිනා, දණ්ඩීනා නෙවෙයි. සබ්බඤ්ඤූ කියලා තියෙන එක සබ්බඤ්ඤූනා නෙවෙයි, සබ්බඤ්ඤුනා කියලා කෙටි වෙනවා. ඒක විශේෂයක්. එතකොට ওই විදිහට මතක තියාගන්න අනිත් ඒවා. එතකොට දැන් ඔක කටපාඩම්ම කරන්න ඕනේ නැහැ. ටග් ගාලා පදේ ගන්න ඒ විදිහට හුරු කරගන්න ඕන. ওই විදිහට මතක තියාගන්න. හරි. බහුවචනෙදි මතක තියාගන්න තියෙන්නේ ඒක වචනෙදි කෙටි වෙනවා, බහුවචනෙදි දීර්ඝ වෙනවා. කෙටියෙන් තියෙන එකත් දීර්ඝ වෙනවා. දැන් අග්ගී කියලා තියෙනවනම් යන්නනේ තියෙන්නේ. ඒක ඊ වෙනවා. අග්ගීභි අග්ගීහි. දණ්ඩී කියන එකේ කයයි දීර්ඝ වෙන්න දෙයක් නැහැ නේ. දීර්ඝවමනේ තියෙන්නේ. දණ්ඩීභි දණ්ඩීහි. එතකොට භික්ඛු කියන එකෙත් කෙටිය තියෙන එක දීර්ඝ වෙනවා. සබ්බඤ්ඤෝ කියන එක දීර්ඝවමයි තියෙන්නේ. ඒක ඒ විදිහටම තියෙනවා. පැහැදිලි නේ නේද? හරි. එතකොට චතුත්තියේදී අපි ඇති දැනට නේද? අනිත් තව රතනානන්ද අස්මත් කියමු බලන්න එක. දීපි කියන එකේ තතියා ඒකවචන බහුවචන. දැන් කියපු කාරණාව මතක තියාගත්තා නම් එහෙම කියාගෙන කිය හැකියි. පැහැදිලි නේ නේද? එතකොට අයන්නේ නෙවෙයි නම් ඒ ශබ්දය ඉවර වෙන්නේ. හරිම ලේසි. ඒ තැනක නා යන්නක් එකතු කරනවා ඒක වචනේදී. දීර්ඝව තියනවා නම් ශබ්දයේ අන්තය කෙටි කරනවා. බහුවචනේදී ශබ්දයේ අන්තය දීර්ඝ කරනවා. හී බී දෙක එකතු වෙනවා. පැහැදිලි නේ නේද? හරි ලේසි. අකාරාන්ත එකදී විතරයි වෙනසක් තියෙන්නේ. හරි. චතුත්ථී එහෙමනම්. චතුත්ථී පද කොහොමද? චතුත්ථී පදත් හරි ලේසි. ඒකෙදිත් මේ හතරටම පොදු ලක්ෂණයක් තියෙනවා. මේ ඊ ඌ කියන හතරටම පොදු ලක්ෂණයක් තියෙනවා. නෝ කියලා කොටසක් කෙලවරට එකතු වෙනවා. අර විදියමයි කෙලවර දීර්ඝව තියෙනවා නම් කෙටි වෙනවා. කෙටිව තියෙනවා නම් වෙනස් වෙන්නේ නැහැ. ඊට අමතරව නෝ කියලා කොටසක් කෙලවරට එකතු වෙනවා. එතකොට උස්ස කියන එක ඉතින් කොහොමත් හැදෙන පදේනේ නේද? හරි. එතකොට ඒක මතක තියාගන්න නෝ කියලා කොටසක් එකතු වෙන්නේ. එතකොට අග්ගි කියලා තියෙනවා නම් අග්ගිනෝ. දණ්ඩී කියලා තියෙනවා නම් කෙලවර දණ්ඩිනෝ. දීර්ඝ වෙන එක කෙටි වෙනවා. දණ්ඩිනෝ. බික්කු කියලා තියෙනවා නම් බික්කුනෝ. සබ්බඤ්ඤෝ කියලා තියෙනවා නම් සබ්බඤ්ඤුනෝ. කෙටි වෙලා නෝ කියන කොටස කෙලවරට එකතු වෙනවා. පැහැදිලි නේ? ඔන්න ওই ටික තමයි බාලාවතාර රූපසිද්ධි පොත්තර උගන්වන්නේ. මේ හතරේදීම මේ විදියට නෝ කියලා කැලලක් එනවා කියලා අන්න ඒ විදියට උගන්වනවා. එතකොට හරි පහසුයි. එතකොට අර එකින් එක ඔක්කොම කටපාඩම් කරන්නේ නැතුව දැනගන්න ওই රටාව පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට බහුවචනයේදී ඒකත් හරි ලේසි. නං කියලා කොටසක් නේ එකතු වෙන්නේ. ඒ නං කොටස තියේදී අනිවාර්යයෙන්ම ඊට කලින් තියෙන කෙටිය තියෙනවා නම් දීර්ඝ වෙනවා. අග්ගි කියලා තියෙනවා නම් අග්ගී නං වෙනවා. තේරුණාද? දණ්ඩී කියලා තියෙනවනේ ඒක දීර්ඝ වෙන්න දෙයක් නැහැ නේ. දණ්ඩී නම් කියලාම හිටිනවා. බික්කු කියලා තියෙනවනම් බික්කූ නම් කියලා හැදෙනවා. සබ්බඤ්ඤෝ කියලා තියෙනවනම් සබ්බඤ්ඤෝ නම් කියලා හැදෙනවා. පැහැදිලි නේ නේද? ඒතකොට මතක තියාගන්න තියෙන ඔය හතරෙදිම බොහෝම සමාන ක්‍රමයකට තමයි පද හැදෙන්නේ. ඊ ඌ කාරාන්තවල ප්‍රථමා ද්විතියා දෙක විතරක් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. අනිත් ඒවයි බොහෝම සමාන ක්‍රමයක් තියෙන්නේ. පංචමියේදී තව විශේෂ කතාවක් කියනවා. ඒ කච්චායන සූත්‍රයේකින්ම විස්තරයක් කරනවා. තතියා පදේ වගේම පදයක් පංචමියේදීත් හැදෙනවා කියලා. තේරුණාද? දැන් නා කියලා කොටසක් එකතු වෙලා පදයක් හැදෙනවා විශේෂයෙන් ඒ අනිත් ඒවාට අමතරව. දැන් සාමාන්‍යයෙන් හැදෙන ක්‍රමයේ උම්හා උස්මා කියලා කැලලක් එකතු වෙන එක පංචමියේදී ඒක වචනේදී. ඊට අමතරව තව නා කියලා කොටසක් එකතු වෙලා පදයක් හැදෙනවා. ඒ නිසා තමයි අග්ගිනා කියලා පංචමී පදයක් හැදෙන්නේ. ඊ ඊ ඌ වලදී වෙන වෙනසක් ඒක. ඒක මතක තියාගත්තම හරි. තතියාම වගේ තමයි. පදේ ඒකම තමයි. අර්ථේ වෙනස්. ඒ අවස්ථාවට අනුව අර්ථේ ගලපලා කියන්න ඕන. එතකොට අග්ගි ශබ්දයේත් එහෙමයි. කියාගෙන යමු බලන්න. එතකොට අග්ගි ශබ්දයේ පංචමී ඒක වචනය. පබෝදානන්දායස්ම ඈනු මැරලා කියනවා.
අග්ගිනා
කියාගෙන යමු විතරටි.
අග්ගිනා
කියලා කතේරු.
අග්ගිනා
හරි. එතකොට රතනානන්දයස්ම දණ්ඩී ශබ්දයේ, දණ්ඩී ශබ්දයේ පංචමිය. දැන් ඔය කියපු ක්‍රමයම තමයි.
දණ්ඩී
පංචමිය.
දණ්ඩී
පංචමිය එකක් අඩු වුණා. හා ස්මා කියලා දෙකක් එකතු වෙන්නේ. හා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේකට වෙන ආදේශයක්. මේ ස්මාහට මහා කියලා ආදේශයක් වෙනවා කියලා ව්‍යාකරණ පොත්වල කියනවා. මහාට ස්මා ආදේශයක්. විකල්ප පදයක්. පැහැදිලි නේද? එතකොට පද තුනක් හැදෙනවා. නා කියලා කොටසක් එකතු වෙලාලු එකක් හැදෙනවා. එතකොට ඉතිරි දෙක කොහොමද සමානයි? බහුවචනේ. ඉතින් අර තතිය බහුවචන වගේම වෙනසක් නැහැ. ඒ වගේදී අන්තය දීර්ඝ වෙනවා. ඒ කතාව කලිනුත් කිව්වනේ, පැහැදිලි නේ? හරි. එහෙමනම් අරිය චිත්තායස්ම සබ්බඤ්ඤු ශබ්දයේ පංචමිය. මොල්ටික කියවෙන්නේ නැහැ. සබ්බඤ්ඤ කියන එක කියවෙන්නේ නැහැ හරියට.
සබ්බඤ්ඤු
නා. බයන්න කියවෙනවා මදි බයන්න. හරි. ඊට පස්සේ අපි එහෙනම් චට්ටිය. චට්ටිය අතරම චතුර්ථිය වගේමයි. ඒකේ මතක තියාගන්න වෙන විශේෂයක් නැහැ. මතක තියාගන්න චතුර්ථිය චට්ටිය දෙක සමානයි. ඒකේ රූප. ඒක නිසා ඒක ආයි කියන්න ඕනේ. සප්තමියේදී පොඩි වෙනස්කම් ඇතැම් විට වෙනවා මේ පද අතරේදී. ඒක පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් ස්මින් උම්හි දෙක එකතු වෙන එක කොහොමත් වෙනවා. ඊට අමතරව සප්තමියේදී පොඩි වෙනස්කමක් ඇතැම් විටක වෙනවා. අග්ගිනි නෙමෙයි දණ්ඩිනි වගේ ශබ්ද හැදෙනවා. සප්තමී එක වචනේ. ඒ වගේ පද විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අනිත් ඒ වගේ වෙනසක් නැහැ. බහුවචනයේදී සුකාරේ පර පිටිපස්සෙන් තියෙද්දි කොහොමත් පදේ අන්තය දීර්ඝ වෙනවා. පැහැදිලිනේ? සු යන්න දැන් සප්තමී බහුවචනේ සු කියලා කොටසක් එකතු වෙන්නේ. හැම වෙලෙම සු යන්නක් එකතු වෙනවා. ඒකෙදී අයන්නක් හැර ඉ උ කාරයක් නම් පිටිපස්සේ තියෙන එක දීර්ඝ වෙනවා. එතකොට අග්ගී කියලා තියෙනවා නම් අග්ගීසු කියලා පදයක් හැදෙන්නේ. දණ්ඩී කියලා තියෙනවා නම් දණ්ඩීසු. භික්ඛු නම් භික්ඛූසු. එතකොට සබ්බඤ්ඤෝ නම් සබ්බඤ්ඤූසු. පැහැදිලිනේ? ලේසි. එතකොට ඔන්න ඔය විදිහට පොඩ්ඩක් අල්ලා ගන්න. ඒ වගේ ඇතැම් විට විකල්ප පද සබ්බඤ්ඤුසු, ඒ වගේ විකල්ප පද සමහර තැනක තියෙන්න පුළුවන්. බික්කු ශබ්දය ගැනත් කියනවා එහෙම. ඒ තැන්වල කොහොම වුණත් බහුලව ඒ යෙදෙන පදේ මතක තියාගන්න. ඊට පස්සේ දැන් දණ්ඩී වගේ ශබ්දවලත් සප්තමී ඒකවචනේ දණ්ඩිනි කියලා වගේ පදයක් හැදෙනවා. ඒ විශේෂ පදයක්. අනිත් ඒවා ටික ওই විදිහට ওই රටාව මතක තියාගන්න. මෙහෙමයි පදේ හැදෙන්නේ. ඔයි ඊකාරාන්ත ඌකාරාන්ත පදවල බොහොම සමානයි පද හැදෙන විදිය. ප්‍රථම ද්විතීයි ආලපන ටික විතරක් විශේෂයෙන් මතක තියාගන්න. හරි. එහෙමනම් තව මොන හරි ගැටලු තියෙනම් ඔය සම්බන්ධව අහන්න. දැන් අදට එතකොට ගොඩක් මේ වර්ණයේ ගිලි කතා කළා. ඒ නිසා තමයි මේ ඒ ගැනම අද විශේෂයෙන් කතා කරේ. ආපහු තව පොඩ්ඩක් දැනගන්න ඕන අම්හ තුම්හ ශබ්ද. ඒ වගේදී බහුලව ඔය හැම එකම ඉතින් අපිට දැන් පාඩම් කරගත්තර ඔක්කොම යෙදෙන්නේ නැහනේ. හැබැයි අර බහුලව යෙදෙන ටික හරි අපි හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ඒ ටික ඒ දෙක නම් ඇත්තටම ටිකක් වෙනම මතක තියාගන්න වෙනවා. මොකද කලින් මේ කතා කරපු පදවලට වඩා පොඩ්ඩක් වෙනස්. අම්හතුම්ම ශබ්ද. ඒ නිසා ඒ දෙක පොඩ්ඩක් හුරු කරලා තියාගන්න ඕන. පැහැදිලිද?
කරාන්තේ
හතරක් තියෙන ඉඳනවා එහෙම. කරාන්තේ හතරක් තියෙන බාතු නත්තු. ඔය එහෙම තියෙනවා. ඒ වගේ ඉතින් ඇත්තරම ඒ මං ඒ දෙකේ වෙනසත් කිව්වන්නේ දා නේද? කිව්වා. නත්තු කියන ඡබ්දෙයි බාතු කියන එකේ වෙනස. භාතරෝ කියලා පදේ හැදෙන්නේ. අරකෙදි නත්තාරෝ කියලා. ඒ කෙළවරේ තියෙන තා යන්න දීර්ඝ වෙනවා. නත්ත නත්තු ඡබ්දේදී.
මොනවාන්ති?
ඒව නම් ලේසි. ඒ වගේ තින් පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඈ?
හතරක් තියෙනවා.
මොකේද?
කරා
තියෙනවා. ඉතින් ඒ ගුණවන්ත ශබ්දය බහුලව යෙදෙනවා. ඒක නම් මතක තියාගන්න ඕනේ. ඒකේ පොඩ්ඩක් සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස්වට හැදෙන පද රූප කීපයක් තියෙනවා. තෝතිතා සස්මින් නාසුපිච. කියලා සූත්‍රයකින් සාප්‍රත්‍ය ඒ කියන්නේ සාප්‍රත්‍ය මේක තියෙන්නේ ඔතන සයන්න ඉන්නේ චතුත්ති චක්ටි වලනේ. සයන්න කිකට වෙන්නේ චතුත්ති චක්ටි වල. ස්මින් ඉන්නේ සප්තමී වල. නායන් ඉන්නේ තපියාකරණනේ. මේ අවස්ථාවවලදී කෙලවරට වෙනස් රූපයක් ඉදතු වෙනවා. තෝ පි තා තෝ තා බලන්න ඒ රූපේ වෙනම විශේෂයක් තියෙනවා. ඒ පද හැදෙද්දී තෝ යන්න දැන් සයන්න තියෙන තැන්වල තෝ කියලා කෑල්ලක් එකතු වෙලා තියෙනවා. දැන් ගුණවන්තු කියන එකේ වන්තු කෑල්ල අයින් වෙලා ඒ වෙනුවට තෝ යන්නක් එකතු වෙනවා. ගුණවන්තු කියලා තියෙනවා නම් ගුණවතෝ කියලා පදයක් එනවා චතුත්ති චට්ටි වල. පැහැදිලිද? සප්තමියේදී තියන්නක් එනවා. ගුණවති. පැහැදිලිනේ? ඍතුකේ ලයින් වෙලා ඍතුකේ ලයින් වෙනවා. ඒ වෙනකොට මේ කෑල්ල එනවා. වන්තු සම්පූර්ණ පදේ නෙවෙයි ඍතුකේල තමයි අයින් වෙන්නේ. එතකොට තතියාවේදී තා යන්නක් එනවා. මේ පිළිවෙලට සස්මින්න තෝතිත කියලා ඒ ව්‍යාකරණ සූත්‍රයක ওই ටික උගන්වනවා. තෝතිත සස්මින් නාසුපිච කියලා සූත්‍රයකින් ওই ටික මෙහෙම මෙහෙම එනවා කියලා ওই පිළිවෙල ගැන කියනවා. මේ පිළිවෙලට ප්‍රත්‍ය ටික කියලා මේ පිළිවෙලට මෙහෙම වෙනවා කියලා. දැන් ඕක පිළිවෙලට කියනවා නාසස්මින් කියලා තමයි එන්න ඕනේ. එතකොට අරක තාතෝති කියලා කියන්න අමාරු නිසා මේක පද මාරු කරලා කිව්වා කියලා කියනවා. නැත්තම් විභක්ති ඉස්සලා තියෙන්නේ නායන්නේ තතියාවනේ. තතියා චතුත්ති සප්තමීන ඉන්න ඕනේ. හැබැයි මේක කියවන්න ලේසියට මේක මාරු කරලා දැම්මා කියලා ඒ තැන්වල කියලා තියෙනවා. කොහොම හෝ මතක තියාගන්න තතියාවේදී තා කියලා කොටසක් එකතු වෙනවා. උන්තු කෑල්ල වෙනුවට සප්තමියේදී චතුත්ති චට්ටි වලදී තෝ යන්නක් එකතු වෙනවා. සප්තමියේදී තියන්නක් එකතු වෙනවා. වන්තු මන්තු දෙකටම මේ
රූප සිද්ධිය කරලා මේක කරන්නේ නේද?
ඒකේ ඒ හැදෙන ඒ පිළිවෙල ගැන ওই විදිහට ව්‍යාකරණ සූත්‍ර වලින් විස්තර කරනවා. මේ පිළිවෙලට මේ ටික හැදෙන්නේ කියලා. හරි. තව මොන හරි කියතර තියෙද? එතකොට බහුවචනයේදීත් පොඩි වෙනසක් වෙනවා. චතුත්ති චට්ටි බහුවචනයේදී නං ඒ ඍතු කැල්ල වෙනුවට තං කියලා කොටසක් එකතු වෙනවා. ගුණවන්තු කියන එකේ වන්තු කැලයි ඍතු කැලයින් වෙලා ගුණවතං කියලා පදයක් හදෙනවා. ඔව් බහුවචනයේදී චතුත්ති ජට්ටි බහුවචනයේදී ගුණවතං කියලා විශේෂ පදයක් තියෙනවා. පටමායක වෙනස්. ඒක හැදෙන හැටි මම කිව්වා නේද? ඉන්තු කැල අයින් වෙලා ආ යන්නක් එකතු වෙනවා. ඉන්තු වෙනවට ආ කැලක් එකතු වෙනවා. ගුණවා. අපි එහෙමනම් ඒකට අදාළ ගාතාවක් මෙයා කරලාද නවත්තමු නේද? අභ්‍යාස කරේ නැහැ කමන්නේ. අදට අපි කරන්න ඕන දෙකක්. යෝච පුබ්බේ පමණ එහෙනම් ලියමු බලන්න ආසි පොඩක් මකන්න තියෙනවා හැබැයි නේද ඉස්සෙල්ලා විභක්ති වලට අදාළ ප්‍රත්‍ය ටික ලියා ගන්න ඕන. නැත්තම් ඔක තේරෙන්නේ නැහැ. විභක්ති වලට අදාළ ප්‍රත්‍ය ටික. යෝච පුබ්බේ පමඤ්ඤි පමඤ්ඤි ඔව් එකට පමඤ්ඤිත් නෑ මම අල්ප කරා ඔව් මට මම පොඩ්ඩක් ඒක බලන පැටියට නම් කියනවා බැලය කියලා දෙන උරු
බාලයයි
ඔව් බාලය කියනත් ඒ තමයි මටත් ඒක මේ බැලය කියන එකක් ගැන නම් මේ අහුන්නේ නැහැ ඔව් පැටියා කියන අර්ථය
පැටියා
තරුණයා තරුණයා ඔව් ඒකට සුසු කියන එක පැටියා කියන අර්ථයටම ගන්න මුද්‍රණ දෝෂයක් වෙන්නේ
දැන් මේ ගුණගසට වේලු කියලා දෙනවා
වේලු
වේලු කියලා මේ
ඒ ඕ දෙක දීර්ඝයිනේ පාලි භාෂාවේ පච්චාසෝ නප අරකටම කියන්න පුළුවන් නේද පච්චාසෝ පච්චා ටික ලං කරලා දෙන්න පච්චා ඔව් ඊළඟට මහ ප්‍රාණ පච්චාසෝ නප්ප මඤ්ච කියලා ඇති නේද
වේලු
නක් පමඤ්ඤති පමඤ්ඤති ඔව්
දැන් පටමායික දැන් ඒකේ
වේලු
වේලු
බහුවචනේ වේලු
ආ ඒක නියති
කොහොමද
ලූණු කියලා ලියන්නේ කොහොමද? ලූණු
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 ඒ ලුණු
එයා කියන්නේ මෙහෙම
රතු ලුණු කියලා
ලියන්නේ මේක
නප්ප මජ්ජති නප්ප මජ්ජති තියන්න එක කියලා සෝ ඉමං ලෝකම් පබහසි මොකද්ද සංඥක ලයන්නක් තියෙනවද ලෝකම් පබහසේති එහෙම ලයන්න්නේ මූර්ධජ ඒ ටික මං කිව්වා නේද මුලින්ම මූර්ධජ මූර්ධජ අකුරු පෙළිය බලන්න ඕක තියෙනවද කියලා අවාසීති අබ්බහමුත්තෝ සම්මි
ඒකත් දුගන්නක් තියෙනවා
ඔව් ඒරු යන තමයි
ලුයන්න
කියනවා සම්මර මේ මේකේ ඕකේ නෑ මොකද ලුයන්න නැහැ ලියලා ලයන්න විතර නී ලිව්වේ ලුයන්ු ලිව්වේ නැහෙනේ අපතේ අනිත් ඒ වගේ කුයන්ු නැහනේ නේද ඉතින් ලුයන්න ලියලා නැහනේ ඕකේ ඒකයි ප්‍රශ්නේ දැන් අනිත් අකුරු වල ලියලා නැහනේ කුයන්න ලියලා දියද ඕකේ එහෙම ලියලා නැහැ මුත්තෝව චන්දිමා මුත්තෝ ඉව කියලා දාන්න ඉව ඉව චන්දිමා ඉව චන්දිමා අල්ප ප්‍රාණ අබ්බා මුත්තෝ කියන එක දෙකක් ආයත ඒක හරි වචන දෙකක් අබ්බා එකක් මුත්තෝ එකක් යටපෙළින් ලියමු ඉදමලින් කේ පොඩියට දියන් ලබු මුත්තෝ ඉව ඉව චන්දින කවුරු ගැන දෝක දේශනා කළේ කාටද තුල්ලපන්ද මහරහතන් වහන්සේට නේද මතක නැහැ වගේ ඉව මෙන් කියන අර්ථය අපි මේකේ අංක ටිකක් දාමුද රත්න ආනන්ද ආයත අංක ටික දාමු බලන්න ඇවිල්ලා කියන්න යමෙක් යමෙක් කියන තේරුම මුලින්ම ගන්න ඕන යමෙක් කොහමද යන්නේ ආ එක යමෙක් පෙර මේක ගන්න බලන්න පෙර අමාවි අමාවි එතේම කියන අර්ථය අපිට ගන්න පුළුවන් නිපාතයෙන් ච කියන නිපාතයෙන් ඊළඟට පසුව නැද්ද එහෙම වගේ පසුව හා හෙතෙමි පසුව හෙතෙමි තමා නොවේද නොපමා වේද හා හෙතෙම වලාකුලෙන් මිදුනා වූ සඳක් මෙන් වලාකුලෙන් කියලා එතකොට පංචමී පදයක් එන්න ඕනනේ පංචමී ඒක වචන වලාකුලෙන් මිදුනා වූ වලාකුලෙන් හා එතෙම වලාකුලෙන් මිදුනා වූ මිදුන හා මිදුනා වූ සඳක් සඳ මෙන් සඳමින් මේ ලෝකය හා මේ ලෝකය පභාසේති ඔව් ප්‍රභා බබලවයි යන අන්න බාන රතනානන්දස් මන්ද ගාතාවක් ඇති ගාතාවක් තේරුම් නේද දැදිමේ දේවඩ මේකේ මේ ටික වෙන් කරලා ලියා ගන්න ඕනේ. යෝ කුබ්බේ පමජ්ජිත්වාච යමෙක් පෙර පමා වීද අච්ඡාසෝ නප්පමජ්ජති. පසුව හෙතෙම පමා නොවේද. එතකොට ද එක මං ගන්නෙ නොවේද කියලා ගන්නෙ පිටිපස්සේ පදත් එක්ක සම්බන්ධ නිසා. පිටිපස්සේ වාක්‍යයත් එක්ක සම්බන්ධය ගන්න තමා මං මේ දයන්නක් දාලා කියන්නේ පමා වේද එහෙම කියලා. ප්‍රශ්නයක් එහෙම නෙවෙයි. හෙතෙම වලාකුලෙන් මිදුනා වූ සඳක් මෙන් මේ ලෝකය බබලවයි. පැහැදිලි නේ? ඔගේ වචනවල මොනවාගේ හරි ගැටලුවක් තියෙනවා අහන්න බලන්න. ච එමෙන්න කියන අර්ථය තියෙන. එසේම කියන අර්ථය. පමාවි ප්‍රමාදවි. අපි තව ගාතාවක් ලියමුද? අරිය චිත්තස් මල් ලියමු බලන්න. බබලවත් නේ වෙනස් නේ චෝරේති පදේ වගේ උදේ මදි ඉඳන් මේක මකලන්
මකලන්
බලාගෙන ගියයි කගෙන මුත්තෝව කියලා තමයි තියෙන්නේ මුත්තෝව කියන එක මම විසන්දි කළා සන්දි පදේ තමයි මුත්තෝව කියන්න ලොප් වෙනවා මුත්තෝ ඉව කියන එක තමයි තේරුම නේ මුත්තෝව මේකත් මේ මම හොයාගත්තේ මේකේ තේරුමත් එක්ක කියන්න මේ සංයුත්ත නිකායේ සගත වර්ගයේ තියෙන ගාතාවක්. සබ්බදා සීල සම්පන්නෝ
Thank you.
සබ් අහලා තුරයි ඔක නේද? සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවාසු සමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕඝං තරති දුත්තරං නේද? හොඳ ගාතාව. සංයුත්තනිකාය. සගත වගේ. සබ්බදා සීල සම්පන්නෝ පද දෙකක් වගේ එක පෙළට ලියන නැහැ ඉදමන නෑ දිගටම හැතරවටම ලියන සීල සම්පන්නෝ ඊළඟ එකත් එහාට ලියන නෑ බඳින්න හරි සම්පන්නෝ ඔව් මෙතනදී තව වැදගත් ව්‍යාකරණ කාරණාවක් තියෙනවා ඒකත් ඒ ගමම මම කියන්න. තව ওই පද හැදෙන ක්‍රමයක් ඒක තාම අපිට කෙරෙන්නේ නැහැ. තද්දිත වරදී එන කොටසක් පොඩ්ඩක් නිකන් කියාගෙන යන්න. ඔක සමාස පදයක්. සීලේන සම්පන්නෝ සීල සම්පන්න සීලයෙන් යුතු වූ කෙනා සීල සම්පන්න කියලා කියනවා. ඒක සීලේන සම්පන්නෝ කියන එකයි අර්ථය. එතකොට සීලයෙන් යුතු කියන එක විභක්තිය අයින් වෙනවා. මම කලින් කිව්වේ සමාස වෙද්දී මුල් පදේ විභක්තිය අයින් වෙනවා. සීලේන සම්පන්නෝ කියන එක සීල සම්පන්නෝ වෙනවා. ආරද්ධ වීර්යය. ආයන් ආයන්. කියන්නේ භාසිස්සති නේද? භාසති කියන ක්‍රියාපදයෙන් හැදෙන්නේ කියනවා. කියනවා කියන්නේ. භාසති කියන්
ක්‍රියාවන්නේ
ඈ? ඒ භාසිස්සති. භාසිස්සති.
යන්
ය යන්නට උඩින් දාලා ඇත. භායති කියන ක්‍රියාපදයෙන් ඒක. හරි ගින සිරියා එස්ම වඩිමුකෝ මේකට අංක දාන්න ඔ දුත් තරන් හරි හැම කල්හිම සීලයෙන් යුක්ත වන්නේ ප්‍රඥාවන්ත වන්නේ ප්‍රඥාවෙන් යුක්ත වන්නේ හරි ලේසි නේද සුසමාහිත වන්නේ ඔව් අරඹු විරිය ඇති නිවනට යොමු කළ සිත් ඇති එතර වීමට අපහසු ඕගය කෙලෙස එතර වීමට අපහසු මේ විශේෂණ පදය අපහසු ක්ලේශ ඕගය ඕගං කියලා කියන්නේ ක්ලේශ ඕගය ඕගය තරණය කරයි අන්න ගාතාවකුත් හැදුවා නේද තේරුම ඇති සබ්බදා සෑම කල්හිම සීල සම්පන්නෝ සීල සම්පන්න වූයේ එහෙම නැත්නම් සීලයෙන් යුක්ත වූයේ පඤ්ඤවා එතකොට පඤ්ඤාවන්තු පඤ්ඤවන්තු කියන පදේ පඤ්ඤාවන්තු කියන පදේ අතරම පඤ්ඤා කියන පදයට වන්තු කියන කොටස එකතු වෙලා ප්‍රඥාව ඇති තැනැත්තා කියන අර්ථයයි. ප්‍රථම ඒක වචන පදය හැදෙන්නේ පඤ්ඤවා කියලා. ගුණවා පදේ වගේ. පැහැදිලි නේද? ඔව් ප්‍රඥාවන්ත ඌයේ කියලා. දැන් ඌයේ කියලා අපි කියන්නේ දැන් විශේෂණ වගේ තියෙන නිසා ඈ. දැන් මේ පද ඔක්කොම එකට විශේෂණ වෙන්නේ යන්නේ. ප්‍රඥා. එතකොට අපි මේ ඔක්කොම ඌයේ කියලා වගේ කියාගෙන යනවා. ඌ කියලා එහෙම කියාගෙන යනවා. සීල සම්පන්න ඌ, ප්‍රඥාවන්ත ඌ, ඒ විදිහට ඒ කියන්නේ අර විශේෂණ පද නිසා ඈ. පැහැදිලි නේද? සිංහලෙන් කොහමද? සමාහිත කියන්නේ සංසිඳුණු. ඒක පදේ විස්තර කරන්නේ ධාන ආදියෙන් සංසිඳුණු සිත් ඇති කියන එකයි අර්ථය. ධාන ආදියෙන් සංසිඳුණු සිත් ඇත්තේ. සංසිඳුණු සිත් ඇත්තේ කියලා ලියාගත්තා නම් හරි. සිත් ඇත්තේ. එහෙම නැත්නම් සංසිඳුණු සිත් ඇත්තා වූ. සංසිඳුණු සිත් ඇත්තා වූ. එහෙම නැත්නම් සමාහිත සිත් ඇත්තා වූ. මෙන්න මේකෙදි මේකේ පදේ හැදෙන විදිය ගැන තමයි මම කිව්වේ. ඒකේ විශේෂ කාර්ය කාරණාවක් දැනගන්න තියෙනවා. දැන් විරිය කියලා කියන්නේ වීරියටනේ. එය ඇති කෙනාටත් කියනවා විරියෝ කියලා. කොහමද දැන් සද්ධා කියලා කියන්නේ ශ්‍රද්ධාවට කියන නම. සද්ධා. පැහැදිලි? ඒ සද්ද ශ්‍රද්ධාව තියෙන කෙනාට කියනවා සද්දෝ කියලා. තේරෙනවා? සද්දෝ කුලපුත්තෝ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා. ඒක ව්‍යාකරණ පොත්වලදී විස්තර කරනවා සද්ධාදිතෝ න කියලා සූත්‍රයකින්. කෙලවරට අයන්නක් එකතු කරනවා. කෙලවරට ඒ වචනේ කෙලවරට අයන්නක් එකතු කරලා හදා ගන්නවා. එතකොට එන පදේ අර්ථය එය ඇති තැනැත්තා කියන අර්ථය. පැහැදිලිද? උදාහරණයක් විදිහට
සද්දෝ සීල සම්පන්න.
ඔව්. එතන කියන්නේ ශ්‍රද්ධාවත් වූ සිල් සම්පන්න වූ ශ්‍රද්ධාව ඇති සිල් සම්පන්න වූ කියන එක.
අතන තමයි ආරක්ෂිත කියන එක සංඥක වෙනම වෙනවද?
සංඥක නෙවෙයි. ඔය කියලා තියෙන ඇත්තම මං කලින්ම මුලින්ම දවසක් දුන්නා මතක ඇති.
ආ
දැක්ක. කොහොමද දුන්නා නේද? ඒක තමයි.
පද දෙකේ වෙනසක් නැහැ. දැන් කලින් තිබුණු පදෙත් විරිය. පිටිපස්සෙන් හැදුණු පදෙත් විරිය. හැබැයි ඒ වුණාට පිටිපස්සේගේ අර්ථය වීරිය ඇති තැනැත්තා කියන එකයි. දැන් එහෙම තැන් යෙදිලා තියෙනවා. සමහර තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරිය කියන වචනේ. දැන් එතකොට පිටිපස්සේ තියෙන පදේ පුල්ලිංග පදයක් ඒ ඇති කෙනාගෙන ඒක එතකොට අයන්නින් ඉවර වෙලා තියෙන්නේ බුද්ධ ශබ්දේ වගේ ඒක වර්ණගෙනවා විරියෝ විරියා විරියං විරියේ ඒ විදියට. ඒකෙන් ගේවෙන්නේ වීරිය ඇති කෙනා. ඒ විදියටමයි සද්ධා ශබ්දය. සද්ධා කියලා කියන්නේ ශ්‍රද්ධාවට. ඒක ආකාරාන්ත ශ්‍රීලිංග පදයක්. ඒකට ඔය න කියලා එතනම අයන්න තමයි එකතු වෙන්නේ. න කියලා තමයි ප්‍රත්‍ය ගන්නෙ. අපි අයන්න කියලා මතක තියාගමුකෝ. ඒ කොටස එකතුනහම හැදෙන පදේ සද්ද. සද්ද ආයන්නින්නේ කලින් ඒ තිබුණේ. ඊට පස්සේ සද්ද කියලා. ඒකේ තේරුම ශ්‍රද්ධාව ඇති කෙනා. ඒක වර්ණයගෙනවා සද්දෝ සද්ධා සද්ධාන් සද්දේ ඒ විදියට. ශ්‍රද්ධාව ඇති කෙනා ශ්‍රද්ධාව ඇති අය ඒ විදියට. එතකොට පඤ්ඤා කියලා කියන්නේ අපි පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාවට කියන නමක්. හැබැයි ඒකට අයන් එකතු කරනවා පඤ්ඤ කියලා පදයක් හැදෙනවා. පඤ්ඤ ප්‍රඥාව ඇති කෙනා. ඊට පස්සේ ඒක වර්ණගෙනවා පඤ්ඤෝ පඤ්ඤා පඤ්ඤම් පඤ්ඤේ ඒ විදියට. එතකොට පඤ්ඤෝ කියලා කිව්වොත් ප්‍රඥාව ඇති කෙනා. දුප්පඤ්ඤෝ කියලා දේශනා කරලා තියෙන කොට තේරෙන්නේ නේද? දුප්පඤ්ඤෝ. එතකොට දුෂ්ප්‍රඥ වූ කෙනා. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න ওই කතාවෙත් නිකන් දල වශයෙන් මතක තියාගන්න. ඒක අපි පස්සේ කතා කරේනවා. තද්දිත පාඩමේ දෙ භාෂාවතරනේ දෙවෙනි පොතේදී. තව ගොඩ කාලෙකින් දැනට නිකන් පොඩ්ඩක් මතක තියාගන්න මෙහෙම දේකුත් තියෙනවා නැත්තම් මේ කියන්නේ වීරිය ගැන කියලා හිතෙන්න පුළුවන් නැත්තම් මේ වීරිය ගැන නෙවෙයි කියන්නේ වීරිය ඇති කෙනෙක් ගැන කියන්නේ ඒ පදේ හැදෙන්නේ අර විදිහට වීරිය ගැන නෙවෙයි වීරිය ඇති කෙනෙක් ගැනයි කියන්නේ හරි එතකොට මේ ටිකේ අර්ථය පැහැදිලි නේද ආරද්ධ විරියෝ ඇරඹු වීරිය ඇත්තා වූ පහිතත්තු පහිතත්තු කියන පදේ විස්තර කරනවා නිබ්බානම් පති පේසිත චිත්තෝ කියලා. නිර්වාණය වෙත යොමු කළ සිත ඇත්තේ. නිවනට යොමු කළ සිත් ඇත්තේ. පහිතත්ත කියන එකේ තේරුම. ඇත්තේ ඇත්තා වූ ඇත්තා වූ කියලා ගන්න. ඇත්තා වූ තැනැත්තා. එහෙම නැත්නම් භික්ෂුව. වරහන් ඇතුලේ. දුත්තරං ඕගං තරණය කිරීමට දුෂ්කර ක්ලේශ ඕගය කෙලෙස් සැඩපහර ඉතර වීමට අපහසු
දුක්කරං කියන්නේ තරණය කිරීමට
අපහසු ක්ලේශ ඕගය කෙලෙස් සැඩපහර තරති තරණය කර පැහැදිලි නේද? නෑ. ඒ ආයන්නාවත් මුල් ආයන්න ලොප් වෙලා ආය ආයන්නක් එකතු වෙනවා. එතකොට ඉති වෙනස් වෙන්නේ පිට දෙකම තමයි.
කන බින්දුවක් දුක
දෙනවා. හරි. හරියට නිකන් එකට එකක් එකතු කරලා එකක් අඩු කළා වගේ. හරි. තව ගාතාවක් තියෙනවා අපි ඒක ඊළඟ දවසේ බලමු. අද වෙලා ගියා. හැබැයි දැන් වැස්ස කමන්නේ නැද්ද? ඒකත් එහෙනම්. නමෝ තේ පුරිසාජඤ්ඤ. ඒකත් අපි
නමෝ තේ පුරි.
ඒක කවුද ලියන්නේ? ලියන්න. මෙහෙම ලියෙන්න ඕන. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්ත. මෙහෙම යනවා. මේක 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 මේක. නමෝ තේ කියන මොන සිදුවලා නැහැ. ඒක ඔක මකලි. වැස්ස නම් නැවතුණා.
නෑ එකට.
පුරිස ආජඤ්ඤ. පුරිස ආජඤ්ඤ කියලා කියන්න. පුරිස එකතු කිරීම ආජඤ්ඤ. නෑ. පුරිස පුරිස විතරයි. පුරිස ආජඤ්ඤ. ආජඤ්ඤ ඒක අපි පුරිසාජඤ්ඤ අපි ඔක එකටම ලියමු පුරිසාජඤ්ඤ කියලා හරි සා හරි හා හරි මේ උදාරතරලා ලියුවා දියෙන්නේ ඒක ලියෙන්නේ
නැහැ.
හරි. 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 නෝසේ. මේ මේක එකක් ලියලා සමාදාන යමු. දෙවෙනි එක එහෙම ලියන්න. නෑ නෑ මේ ටිකත් ලියෙන්න ඕන. නමෝත ඒකත් ආයෙ වතාවක් ලියෙන්න. පුරිසුත්තම. හරි. දැන් කමද නමෝතේ පුරිසා තුල්ලිය. පුරිසා තුල්ලිය. තව යටින් ලියන්න වෙනවා මේ අංක දාන්න ඉතින්. පෙරක් විතර ඉඳතිය. පුරිසා තුල්ලිය. පුරිස අතුල්ලිය කියන එකයි පද දෙකේ වෙන්වීම. පුරිස අතුල්ලිය. කලින් එක පුරිස ආජඤ්ඤ. පුරිස ආජඤ්ඤ.
පුරිසා
ආයේ ලං මෙලන්න. තමන්නේ.
අර පුරිස අර කුත්තම.
පුරිසා සබ. පුරිස ආසභ කියන එකයි පද වෙන්වීම. ඒකත් ලියා ගන්න. පුරිසා පුරිස ආසභ. තවත් ටිකක් කරනවා. සබ්බ දස්සාවි.
තවත් කෙනෙක් කියනද?
දස්සාවි කියලා දීර්ඝ කරනවා. හරි. නමෝතේ කරුණා කර. කරුණා ආකර කියන එකයි තේරුම. කරුණා ආකර. කරුණා කර. නමෝතේ තින්න සංසාරනේ. තින්න කියන්නේ හරි අමුතු විදිහකට නයන් හරියන්නේ. හරි. හරි හරි කියන්න. තින්න සංසාර. අමතන් දද හරි පුරිසා ජඤ්ඤ ඒක අංක දාන එක කවුද කරන්නේ ගෞතම නන්දයන් සබ්බ දස්සාවි දස්සාවි
මේ
දස්සාවි ආජඤ්ඤ එහෙම නැත්නම් උතුම් පැවතුම් වලින් යුක්ත වූ උතුමාණන් වහන්සේ. එතකොට ආමන්ත්‍රණ පදයක් මුලින්ම තියෙන්නේ. පුරිසා ජඤ්ඤ කියලා කියන්නේ ආමන්ත්‍රණ පදයක්. පුරිසා ජඤ්ඤ. එතකොට ඒක පළවෙනි. ආජඤ්ඤ පුරිස. එහෙම නැත්නම් උතුම් පැවතුම් වලින් යුක්ත වූ කියන එකයි තේරුම. ආජඤ්ඤ පුරුෂයාණන් වහන්ස ඔබ වහන්සේට ඔබ වහන්සේට හා හරි තේ ඔබ වහන්සේට නමෝ නමස්කාරය වේවා ඊට පස්සේ උතුම් පුරුෂයාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා අසම පුරුෂ වූ උතුමාණන් වහන්ස අතුල්ය කියලා කියන්නේ තුල්ය කියලා කියන්නේ සම අතුල්ය කියන්නේ න තුල්ලියෝ යස්සසෝ අතුල් අතුලෝ කියලා කියනවා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට සම කෙනෙක් කිසිම තැනක නැති නිසා භාග්‍යතුන් වහන්සේට කියන නමක් අතුල පුරිස අතුල්ය
කියන්නේ
අතුල්ය පුරිස ඒ කියන්නේ අසම පුරුෂ වූ අසම ඒ කියන්නේ සම කෙනෙක් නැති නිසා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ පුරුෂ වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරය වේවා. එතකොට මාගේ කියන එක අපි අධ්‍යාහාර කර ගන්න ඕන. අතින් දාලා ගන්න ඕන. සියල්ල දක්නා වූ සබ්බ දස්සාවි. සබ්බං පස්ස තීති සබ්බ දස්සාවි කියලා පදේ හැදෙන්නේ. සියල්ල දකිනා නිසා ඔබ වහන්සේට අර විදියම ඊ ටිකේ කතාව හින්දා. කරුණා ආකරයක් වූ, එහෙම නැත්නම් කරුණා නිදානයක් වූ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තින්න සංසාර කියලා කියන්නේ, තින්න කියලා කියන්නේ තරති කියන ක්‍රියාපදයෙන්ම හැදෙන නාම පදයක්. සසරින් එතෙර වූ කියන එකයි තේරුම. සසරින් එතෙර වූ, එහෙම නැත්නම් එතෙර වූ සසරක් ඇති කියන එකයි අර්ථය. කෙටියෙන් අර්ථය එතකොට සසරින් එතෙර වූ කියන එක. අමත කියලා කියන්නේ නිවනට කියන නමක්. එතකොට නිවන් සුව ලබා දෙන්නා වූ, ඒ කියන්නේ අනෙක් සත්වයින්ට නිවන් අවබෝධ කරවන්නා වූ කියන අර්ථය. එතකොට අමෘත නිර්වාණය ලබා දෙන්නා වූ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේ. හරි. හොඳයි, හැමෝම නේද ගාථා වලට අංක හරි දාලා ඒවා පිළිවෙට ලියන්න පුළුවන්ද? ශ්‍රේ උතුම් පැවතුම් මෙත්තා වූ, යහපත් පැවතුම් මෙත්තා වූ.
උත්තර කියන්නේ පුතුනේ.
ඔක එතන යහපත් කියන අර්ථය ගන්න. යහපත් පැවතුම් නැත. ආජන්. උතුම් ඒක ආලපන පදේ. උතුම් පුරුෂයාණන් වහන්ස. පුරුෂෝත්තමයාණන් වහන්ස කියලා කියන්නේ නේද? ආසබ කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ශ්‍රේෂ්ඨ අර්ථයට යෙදෙන පදයක්. හරි ඇති නේද?
අද 24ක් තියෙනවා.
ඔව්. හරි, දැන් ඔන්න ඕක කාට හරි කියලා දෙන්න කිව්ලා නේද? තව කාට හරි ඒතකොට Tamanටත් මතක හිටිනවා. පුරිසා සභ ආසභ කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එකයි. ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයාණන් වහන්ස කියන එකයි අර්ථය. ආලපන පදයන් අර උපාලි ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට කියපු ඒ ගාථා හැම හරි බොහොම හොඳ වටිනා අර්ථ ටිකක් එහෙම තියෙන ස්තුති කිරීමක් කරනවා භාග්‍යවතුන් වහන්සේට විවිධ නම් වලින්. අපි ඒවා පස්සේ හිමීට එකින් එක හරි පස්සේ බලාගෙන යමු. ඔව්, එතන නම් ගොඩාක් කියනවා. හරි, එහෙනම් අදට අපි නවත්තුමු නේද? තවමක් හරි කියන්න තිබුණාද? ඔව්, ඊළඟ දවසේදී තව ටිකක් අර දැන් අද කියපු ක්‍රමයට බලලා ඒ වර්ණ කිඩිවල කොතනින් ඇහුවත් පුළුවන් මට්ටමට. ඒ කියන්නේ මෙතනින් මන් සමහරට කියනවා පංචමී බහුවචනේ, සත්තමී ඒක වචනේ, අසුවල් පදේ තතියා බහුවචනේ. ඒ විදිහට කියද්දි පුළුවන් වෙන්න ටිකක් හුරු කරගන්න. අපි එහෙම තව අපහසුයි වගේ හිතෙනවා නම් කාට හරි ආස්ම කෙනෙකුට හොඳම දේ අර පිරිවෙන් පළවෙනි පොත හොයාගන්න. ඒ හොයාගෙන අපි පොඩ්ඩක් කරගෙන යමු. මට අදහසක් ආවා මෙතනත් ඒක ඕනනම් ටිකක් කරවත් හොඳයිද කියලා වගේ. වැඩේ එකේ ටිකක් අර මේ මේක යනවා කියන්නේ ඇදෙනවා වැඩි කියන්නේ එකම කාරණාව ආය කියනවා. ඉතින් එච්චර අවශ්‍ය නැහැ මේ අෂ්මතුල්ලට. ඒ නිසා මේක මේ යන විදියට අපිට යන්න පුළුවන්. ඒකේ ටිකක් අහු වෙනවා අඩුයි වගේ නම් මට පොඩ්ඩක් මතක් කරන්න අපි මොකක් හෝ අමතර වෙලාවක් දාගෙන පොඩ්ඩක් බලමු නේද? කාට හරි හිම පහසුකමක් තියෙන. තව අනිත් ආශ්මතුල්ලාම දැන් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන ඉන්න ආශ්මතුල්ලාම අනිත් කට්ටියටත් උදව් කරයි එහෙම අපහසුයක් කාට හරි තියෙනම් කියලා. එහෙම පොඩ්ඩක් උදව් කරන්න අනිත් අයටත්. එතකොට තමන්ටත් හොඳයි තමන්ගෙත් දෙනුම වැඩිනවා නේද? දැන් තමන්ට තේරෙන්නේ නැතත් සමහරට කියලා දෙන්න පොඩ්ඩක් උත්සාහවත් වෙද්දී තමන්ට තේරෙනවා. එහෙම එකක් තියෙනවා. තමන්ට නොතේරෙන එකක් වුණත් දැන් කියලා දෙන්න බලන්න දැන් කොහොම හරි කියලා දෙන්න එපායි. ඒ නිසා ඇහුවොත් පොඩ්ඩක් මටත් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ නැතුව පොඩ්ඩක් බලලා කියලා දෙන්න උත්සාහවත් වෙන්න. එතකොට දැන් මේ ඉගෙනීම කියන්නේ තමන්ට ඉගෙන ගන්නත් තියෙන හොඳම ක්‍රමයක්. ඒක නිසා අපිට උනත් සමහර ලාවට එක වචනයක් කිව්වොත් එකපාරම සමහරට මේකේ අර්ථය මොකද්ද මේක හැදුනේ කොහොමද එහෙම මතක් වෙන්නේ නැහැ. ඉතින් ටිකක් කල්පනා කරලා සමහරට කියන්න ඕනේ. ඉතින් අපිත් නිතර භාවිතා කරන්නේ නැහෙනේ, කතා කරන්න හිම හුරු නැහෙනේ, කතා කරන්න නැහෙනේ වැඩි. පාලින් ඒ නිසා භාවිතයේ අඩුකම නිසා එහෙම ලොකු හුරුවක් නැහැ. හැබැයි හිතලා සාමාන්‍යයෙන් කොහොම හරි හදාගන්න ඉතින් ටිකක් වෙලා ගිහින් අර්ථය හදාගන්න හැම එකෙම නෙවෙයි යම් මට්ටමකට ඉතින් පුළුවන් වෙනවා කාලයක් ඉගෙන ගත්තම. කාලයක් ඒකේ යෙදුනම. ඒක නිසා ඉතින් අපි ඉස්සරහට බලමු ටිකක් කතා කරන පැත්තට හුරු කරවන්න අදහසක් තියෙනවා. ඒ නිසා ටිකක් එතකොට කට්ටිය අතරේ භාවිතයකුත් තේිනේ පාලි භාෂාව නේද? වටිනවා ඉතින් අර කතා කරන්නත් භාවිතා කරනවා. ඉස්සරහට අපි ගාතාවක් වගේ හදන හැටිත් ඒක කියලා දෙන අදහසක් තියෙනවා. ලොකු ගාතාවක් නෙවෙයි. සරල ගාතාවක් හදන්නේ කොහොමද? අපි ඒක නිර්මාණය කරගන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් කියලා දෙන අදහසක් තියෙනවා. ඒක නම් දැම්ම නෙවෙයි. තව ටිකක් එහාට ගියාට පස්සේ. හරි. එහෙනම් අපි අදට නතර කරමු. තව මොනවා හරි ගැටලු තියෙද? මේ කරගෙන යන ඒ වගේ මොනවා හරි ගැටලු තියෙද? ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අර ටිකක් අපහසු වුණත් ඒක පසුබෑම් ඇති කරගන්න එපා. ඉතින් අපිට කියලා දෙන හැම දෙෙම ඒ විදිහටම හැම වෙලේම මතක තියෙන්නේ නැහැ. කාට වුණත් ඒක පොදු දෙයක්. ඒක නිසා Taman ටිකක් ඕකේ එක දිගට යෙදෙද්දි ආයායේ ඒක කරද්දි දැනීම එනවා. Taman එන්නෙම නැතුව නතර වුණොත් කොහොමද දැනීම නැති වෙනවනේ? ඊට වඩා Tamanට නොතේරී හරි එක දිගට ආවොත් අනිවාර්යයෙන්ම දැනීම වැඩි වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. කියන්නේ අනිවාර්යයෙන්ම වෙන දෙයක් ඒක. ඒක නිසා Tamanට දැන් අහගෙන ඉද්දි හරි අනිත් අය කියන එකෙන් හරි මේ මේකනේ කියන්නේ කියලා අපිට තේරෙනවා නේද? ඒ නිසා ඒ විදිහට අපි ටිකක් ඉස්සරහට මෙයා කරගෙන යමු. ඒත් එක්ක විශේෂයෙන්ම බලන්න ඕන වාක්‍යයක් දැක්කම ඒකේ කර්තෘ කර්ම ක්‍රියා ආදී වෙන් කරගන්න උත්සාහවත් වෙන්න. එහෙම වෙන් කරගෙන පද වෙන් කරගෙන ඒක පරිවර්තනය කරන්න අනිත් පැත්තට කියන්න හුරු කරගන්න. ඒකෙන් ලොකු දැනීමේ වැඩිවීමක් වෙනවා. ඉතින් ඉස්සරහට එනනම් අපි විනය ශික්ෂා පද ඒ වගේ තේරුම කෙටි ලොකු වේවා නෙමෙයි ඉතින් එතකොට වෙලා යන නිසා කෙටි ශික්ෂා පද ඒ වගේ කීපයක් අරගෙන ඒ වගේ අර්ථ ගන්න කොහොමද කර්තෘ කර්ම ක්‍රියා මොනවද එහෙම වෙන් කරගෙන කියන්න අදහසක් තියෙනවා. අපි මේ විදිහට ටික ටික කරගෙන යමු ඉස්සරහට. එතකොට අහුවෙනවා අනිවාර්යයෙන්ම අහුවෙයි නෙමෙයි අහුවෙනවා. හැබැයි එහෙම කියලා මේ උත්සාහවත් වෙන්නේ නැතුව ඉන්න එපා. මේ අර අපිට ඒ දවස්වල උසස් පෙළ කරන කාලෙදී අපිට ඒ කරපු ගුරුවරුත් කියන්නේ ගුරුවරයාට කරන්න පුළුවන් 125යි. ඉතිරි සියල්ලම ඉතිරි 75ම ගෝලයා සතුයි කියලා. ඒක නිසා ඉතින් මට සමහර එච්චරවත් බැරි වෙයි. ඉතින් මට පුළුවන් ප්‍රමාණයෙන් උපරිම මම උදව් කරනවා. ඉතින් ආශ්‍රමතුල්ලගේ පැත්තෙන් ඒ කරන්න ඕන ටික පොඩ්ඩක් කරන්න. ඒකෙන් මම කිසිම විදියකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ අනික් කටයුතු ඔක්කොම අතහැරලා මේක කරයි කියලා. දවසකට ටික වෙලාවක් වෙන් කරගෙන ටිකක් මේකේ යෙදෙන්න. ඒකට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඉතින් මහා ලොකු අමාරු දෙයක් විද්‍යාවක් නෙවෙයි මේක. ඉතින් භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක ටිකක් අර දැන් ඇතරම සතියේට දවස් 3ක් මම මේවා කළෙත් භාෂාවක් අර ටිකක් වැඩිපුර යෙදෙන්න ඕන. සතියකට දවසක් වගේ කළොත් ඒක මදි. අනිත් එක තමයි පොතක් එක දිගට කාලයක් ඇදෙන ගතියක් තිබුණත් එපා වෙනවා. ඒක නිසා ඉතින් මාත් කැමති මේක එක දවසින් හරි ඉවර කරනවා නම් කරන්න. වැඩේ ඉතින් හැමෝටම මේක මෙයා වෙන්නත් ඕනනේ. හැමෝටම තේරෙන්නත් ඕනනේ. ඔක්කොටම එක මට තේරෙන්නෙත් නෑනේ. ඒක නිසා තේරෙන්නේ නෑ කියන්නේ අතරමදී කලින් බලන්න අමතක කියලා. හරි මොනවා හරි හේතු නිසා. ඒක නිසා ඉතින් අර හැමෝටම මේවා කරගෙනත් යන්න ඕන නිසා තමයි අද ඇත්තටම අලුතෙන් කොටසක් නොකර තව ටිකක් මේවා කරන් ගියේ. ඊළඟ දවසේ ඉස්සරහට භාෂා අවතරණයේ පොතෙත් යනවා. ඒත් එක්කම දැන් මේ වගේ විශේෂ ව්‍යාකරණ කරුණු දැන් කියවෙනවානේ. ඒ තැන් සටහනක් හරි දාලා තියාගෙන දැන් අර අස්ත්‍යාර්ථ තද්දිතයක් කියලා එකට කියන්නේ. ඇත යනාර්ථයේ තද්දිත පදයක් ගැන තමයි අර කිව්වේ. මේ ඇති තැනැත්තා කියන අර්ථයෙන් දැන් විරිය දන න විරියෝ වීරිය ඇති තැනැත්තා ඒ විදිහට පද හැදිනේවා. ඒ වගේ අර්ථ හරි පොඩ්ඩක් අලුත් දෙයක් මම කියන්න උත්සාහවත් වෙන්නේ. එතකොට හැමෝටම ටිකක් හොඳයිනේ. නැත්තම් අද අලුත් දෙයක් මොකුත් කෙරුන්නේ නැහෙනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. අපි කතා කරන එකෙන් අනිවාර්යයෙන්ම Tamanට දැනුම අලුත් වීමක් වෙනවා. ඒක නිසා මුල් කාලේ ටිකක් ඉතින් හැමෝම එක්ක යන්න ඕන නිසා ටිකක් හිමින් අදත් කළේ. ඊළඟ දවස් ඉතින් මම පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා වර්ණ ඇඟිලි ටික තව ටිකක් හොඳට බලාගෙන මේවා කරගෙන යයි කියලා. ඊළඟ දවසේ අපි ඉස්සරහට අභ්‍යාස කරගෙන යනවා. අභ්‍යාස දෙකක් විතර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. එහෙනම් අදට අපි නවත්තමු. එහෙනම් ඉතින් මේ කරගත්තු හැම කුසලයක්මත් හැම දිනාටම ඒකාන්ත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. නිවන් දක්නා මොහොත දක්වාම සිල්වත් ගුණවත් ප්‍රඥාවන්ත සත්පුරුෂයන්ගේ ඇසුරම ලබන්න. ඒ වගේම නිවන් දක්නා මොහොත දක්වාම ප්‍රඥාවන්ත ජීවිත සතිමත් ජීවිත සමාධිමත් ජීවිත ගත කරන්න ලැබේවා කියලා හිම ප්‍රාර්ථනා කරගන්නවා.